තෙරුවන් සරණයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි. එහෙමනම් අද දිනත් අපි ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ඔබතුමාට ආරාධනා කරනවා මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අද සාකච්ඡාවට අන්තිම විනාඩි 6 විතර සම්බන්ධ වුණේ. ඉතින් මම හිතන්නේ යමක සූත්‍රයෙන් වගේ දේශනාව තිබුණේ කියලා. මම දන්නේ මොකද සූත්‍රයත් ඒවයි අර අපි කතා කරගෙන එන අදහස්. ඒ කියන්නේ දුක්ඛණය කියන එක වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වල ඒ අර්ථය මත කරගන්න අදහසින් උන්වහන්සේ ඒ දේශනා සාකච්ඡා කරගෙන යනවා කියලා. අපි පහුගිය ටිකේ කතා කළේ ආහාර පරියාය ඇසුරු කරගෙන ආහාර සූත්‍රය අජ්ජනීය සූත්‍රය වගේ. තේතෙන්දී අපි පංච උපාදානස්කන්ධය ගැන මේ ලෝකයා ඉතාගෙන ඉන්න අර්ථෙන් එහාට මේ බුදුරජාණන් වහන්සේ මත කරන්න ඇත්තේ මොන වගේ අදහසක්ද කියන එක විමසන්න තමයි මේ සූත්‍රානුසාරයෙන් උත්සාහ කරන්නේ. තේතෙන්දී මේ අපිරූපය කියලා අදහස් කරන එකයි මේ බුදුරජාණන් වහන්සේ මේ මොකද්ද මේ රූපය කියලා කිව්වේ කියන අදහස් මතු කරන්නයි තමයි මේ උත්සාහ කරන්නේ. වගේ ජාති පහෙන් කජ්ජනීය සූත්‍රයේදී අපිට හම්බ වුණේ කිංච භික්ඛවේ රූපං වදේත කියන කොට. මොකද්ද මේ රූපය කියලා කියන්නේ? රූපතිටි කියන එක, රූපණය කියන එක තමයි රූපේ කියලා කියන්නේ. රූපතිටි කෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. ඒක තමයි රූපණය කියන එකයි. රූපණය කියන්නේ යම් කිසි ස්වභාවය තමයි මේ රූපය කියන ප්‍රියාහාර වෙන්නේ. හැබැයි අපිට සාමාන්‍ය ලෝකෙදී ওই රූපණය කියන එකක් අහු වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේම රූපය. රූපය කියලා අපි උදාහරණ විදිහට ගත්තොත් මේ තමන්ගේ ශරීරය වෙන්න පුළුවන්, අනුන්ගේ ශරීර වෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන කියලා හිතන එක එක ජාතිය දේවල්. මේ ෆෝන් එකක් වෙන්න පුළුවන්, කම්පියුටරයක් වෙන්න පුළුවන්, ගෙයක් කෝප්පයක් ඕන දෙයක්. මේ සාමාන්‍ය කෙනාට රූපයක් විදිහට හම්බ වෙනවා. හදයි අපිට පේනවා දැන් මේ සූත්‍ර බලනකොට ඒ ප්‍රජානන් වහන්සේ රූපය කියලා තියෙන්නේ රුප්පණේ. ඒක රුප්පණය කියන එකේ අදහස මොකද්ද කියන එක මතු කරගන්න අපි උත්සාහ කරන්න ඕන. ඒ අදහස මතු වෙනකොට මොකද්ද වෙන්න ඕන? සම්මා දිට්ඨිය පැත්ත. ඒ කියන්නේ දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. එන එන්න ඕන. එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පන්න බව. ඒ කියන්නේ ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අත්ති ඉදං නහෝති කියන ධර්මතාවය අවබෝධ වෙන්න ඕන. අන්නේ ඒ විදිහට තමයි අර්ථය අපි තේරුම් ගන්න ඕන. ඉතින් ඒකෙදි දැන් අපිට පේනවා අපි අර අපි දන්න තැනින් රූපයෙන් පටන් අරන් හොයන්න ගියාට මේ අර්ථේ මතු කරන්න බෑ. මොකද රූපය කියනකොටම අපි රූපයට රැවටිලා ඉවරයි. ඒ කියන්නේ අපේ අදහස්ෙන් රූපය බාර අරගෙන ඉවරයි. අපේ අදහස් අයින් කරලා මේ ඇත්ත දකින්න නම් ඒ උපමාශ්‍රයෙන් බැලුවත් අපට එක ටිකක් මං හිතන අර්ථේ නතු කරගන්න පහසු වෙනවා කියලා. හින්ද තමයි කියන්නේ අර හැමදාම ගන්න උපමාව වතුරේ ඉන්න බල්ලා කියන එක. ඒකෙන් ගත්තාම ගොඩක් අර්ථ නතු කරගන්න පහසුයි කියලා මට හිතෙනවා. දැන් බල්ලාගේ මානසිකත්වයට ඒක රූපය. බල්ලගේ මානසිකත්වෙට වතුරේ ඉන්න බල්ලා පවතින රූපයක්. පවතින කියන්නේ ලෝකේ තියෙන රූපයක්. සවිදේට කිව්වොත් ඒ බල්ලගේ ශරීරය කියන එක. අපිට කෝපයක් ඉස්සරහ පේනකොට ඒක අපිට පවතින රූපයක්. ලෝකේ පවතින රූපයක්. ඒ වගේ බල්ලට ඒ වතුරේ ඉන්න බල්ලා ගේ ශරීරය කියන එක පවතින රූපයක්. ඇයි පවතින කියන්නේ? අපි අර රූප කියලා විශ්වාස කරන මට්ටමේ තියනවා. ඒ කියන්නේ අල්ලලා බැලුවොත් අල්ලන්න පුළුවන් කියන මට්ටම. අපිට සාමාන්‍ය රළු විදිහට රූප කියලා අපි අදහස් කරනවා. ඒ වගේ සමහර රූප තියෙන අපි දන්න අල්ලන්න බැරි ඒවා. උදාහරණයක් විදිහට දැන් සද්ද රූපේ කියන එක අල්ලන්න බෑ. ඒ වුණාට අපිට ගෝචර වෙනවා. මොනවටද මේ ගෝචර වෙන්නේ? අපේ තියෙන ආයතනවලට. ඇහ කන නාසය දිව කය මන කියන ඒවට ගෝචර වෙන ස්වභාව. ඒකෙත් අපි මන කියන එක සමහර විට අයින් කරලා ඇහ කන නාසය දිව කය කියන ඒවට ගෝචර වෙනවා නම් ඒක රූපයකි. එහෙම නැත්නම් ඇගෙන් රූපය කියලා භාවිත කරනවා. එහෙම නැත්නම් හැට කනට නාසයට දිවට කයට රූපය කියලා භාවිත කරනවා. ඒක මෙන්න මේ ආයතන වලට යමක් ගෝචර වේද එතකොට රූපයක් පනව ගන්නවා. හැබැයි එතෙන්දී අපි බලන්න ඕන දැන් බුදුරජාණන් වහන්සේ කියපු අදහසයි අපි ඉන්න මතේද. ඒ කියන්නේ රූපය කියලා මෙන්න මේ රූපදීති කියන එක. ඒ බුදුරජාණන් වහන්සේද සම්මතෙන් පටන් අරන් තමයි ලෝකෙන් ඉතර වෙන දර්ශනය පෙන්වලා දෙන්නේ. පටන් අරන් කියන්නේ මූලිකව කෙනෙක් ඉන්න තැන ඉඳන් කතා කරලා ඒ වගේ මනස ටිකෙන් ටික මේ ආර්ය දර්ශනෙට ගෙනියන යොමු කරන විදිහට තමයි ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් එක අමුතු තැනකින් නෙමෙයි. දැන් අපි ඉන්න මුලාව අපි ඉන්න තැන ඇක්සර්ලා මුලාවක් කියලා තේරුම් ගන්න වෙන්නේ අපිට බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාවෙන්. දහම කෙරෙහි තියෙන ශ්‍රද්ධාව. ඒක අපි දන්නේදී ලෝකිත අයිති යෝක නෙමෙයි ඇත්ත. දැන් අපි දන්නේදී තුල චතුරාර්ය සත්‍යවත් මේ පටිච්ච සමුප්පාදිකක් මත වෙලා නැහැ. මතු වෙන විදිහට මේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවානේ රූපය පිරිසිඳ දකින්න. ඒක දකින්න පුළුවන් කාටද? දැන් මහා සලායතන සූත්‍රයේදී හිම චක්කොම් භික්ඛවේ අජානං අපස්සං යථා භූතං. රූපේ අජානං අපස්සං යථා භූතං. චක්කු විඥානේ අජානං අපස්සං යථා භූතං. මේ සාමාන්‍ය සත්‍යය. ඒක අපිට වෙන්න කියන්නේ කොම්බික්කවේ ඥානං පස්සං යථාභූතං. මේ ඇහැගෙන ගන්න දකින්න කෙනෙක් වෙන්න යථාභූත ස්වභාවය. රූපේ ගැන ගන්න දකින්න කෙනෙක් වෙන්න යථාභූත ස්වභාවය. ඒකට බලන්නත් දැන් බල්ලට ඇහෙන් පේන හින්දා එයා විශ්වාස කරනවා තව බල්ලෙක්ගේ රූපයක් තියෙනවා කියලා. ඒ මට්ටමේදී අපි දන්නවා බල්ලා කොහොමවත් යථාභූත ස්වභාවය දැකලා නැහැ. ඇත්ත දැකලා නැහැ. එයා එයාගේ මානසිකවෙත රූපයක් බාර අරගෙන බල්ලගේ ශරීරයක් කියන එක. දැන් අපේ මට්ටමට ඒ උපමාවේදී තේනවා ඒක හටගෙනවත් නැති ස්වභාවයක්. වතුරේ බල්ලෙක් කියන එක පිහිටලම නැහැ, ඉපදිලාම නැහැ. අනුස්පාද ගතියක්. ඒ ගොඩ ඉන්න බල්ලා බාරගත්තු වතුරේ ඉන්න බල්ලගේ ශරීරය කියන එක. දැන් ඒ අවස්ථාවේදී අපි හිතට බැලුවොත් ඒ රූපය කියලා එයා බාර අරන් තියෙන්නේ ඇත්ත ඇති හැටියට ඉපදිලාවක් නැති දෙයක්, අනුස්පාද ස්වභාවයක්. ඒකට ඒ රූපය අහුවිලා තියෙන්නේ නොදන්නකම මත, අවිද්‍යාව. ඒ නොදන්නකම මත ඒ එතන රූපය මතු වෙනවා කියනවා. අහල වෙලා තියෙනවා. රූපයක් ඉත දිලා තියෙනවා, හතගෙන තියෙනවා. එතකොට ඔන්න ඔය ගතිතිකේ නේද මේ රූපණය කියන අදහස තියෙන්නේ. උප්පතිතිකෝ වික්කවේ තස්මා රූපන්ති උච්චති. දැන් ඒ රූපය කියලා බල්ලට හිතුණාට මේ අල්ලන්න පුළුවන් ආයතන වලට ගෝචර දෙයක් තියෙනවා කියලා එහෙම දෙයක් ඇත්ත දකින්න තේනට නෑනේ අපිට. එහෙම දෙයක් නැහැ කියලා අපිටම පැහැදිලි කදිලා නැහැ, හතගෙන නැහැ. ඒ බල්ලගේ මත්කමද තියෙනවා. ඒ තියෙනවා කියන කියන්නේ රූපය මතු කරන රූපයක් ගැන හිතන්න පුළුවන් ස්වභාවයක් ඇති කරලා දෙන ගතිය. ඔන්න ඔය ඔන්න ඔපසාය රූපනේ. දැන් කිව්වොත් බල්ලෙක්ගේ රූපය ශරීරයක් රූපණය වෙලා. එහෙම කියනකොට දැන් ශරීරයක් කියන එක නෙමේ අල්ලගන්න ඕන, රූපණය කියන අර්ථය. තමන් හිතන්නේ දැන් කච්චනීය සූත්‍රෙටම ගියොත් නාලියදෙන සූත්‍රේ කොන්ටක් කෝපන් කරගන්න එක කජ්ජනීය සූත්‍රය ගත්තොත් ඒකෙ ඉස්සෙල්ලහන්නේ කියන්නේ මහණෙනි පෙරවිස උත්පත්ති පිළිවෙල සීකරන්නව යම් කිසි ශ්‍රමණෙක්කෝ ගාමණෙක්කෝ නොයේ පෙරවිස උත්පත්ති පිළිවෙල සිහි කරද්දී ඒ සියලු දෙනා වාදානස්කන්ධ පසහෝ එයින් එක්තරා ස්කන්ධයක් හෝ සිහි කරන්නේ අතීතේ පෙර ජීවිතේ මෙන්න මෙහෙම අන්නේ මම ගැන සිහි කරනවා කවුරු වෙලාද කියද කොහොම හිටියද කියනකොට ඔය සිහි කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ධ හැරි ඒවෙන් එකක් හරි. එතකොට මේ පංච උපාදානස්කන්ධේ අපි රූපය ගත්තොත් එහෙනම් මහණෙනි අතීත කාලයේ මම මේ බඳු රූප ඇත්තෙක් වීමි කියලා සිහි කරන කෙනා මොකද්ද මේ සිහි කරන තැන කරන්නේ? රූපයම සිහි කරයි. මහණෙනි අතීත කාලයේ මම මේ බඳු රූප ඇත්තෙක් වීමි කියලා කියන්නේ අපිට දැන් ශරීරය කියලා හැඩයක් තේනවනා. එතකොට මේ සිහි කරන්නේ මොකද්ද? රූපේම සිහි කරයි. දැන් එහෙනම් කියලා ඊළඟට මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? රූපය කුමකයි කියවුද? එතකොට මේ රූපනේ රූපතිති කියන එකට රූපය කියන්නේ. එතකොට ඊළඟට මේ රූපණය කියන එක විස්තර කරන්නේ මේ කුමකින් ඒන රූපති කුමකින්ද මේ රූපණය වෙන්නේ සමයේ අර සිංහල අර්ථය අයින් කරලා මේ කියන්නේ මොකද සිංහලෙන් කියන්නේ වෙනසටපත් වෙනවා විකාරයටපත් වෙනවා ඒ වගේ කතා ඒක කියපුවාන් අපි අපේ අර අදහසට ගලපලා ලෝකෙට අහු වෙනවා එහෙනම් අපි ඒ අදහස අයින් කරලා රූපණය කියන වචනේ මොන වගේ අදහසක්ද මේ බුදුරජාණන් වහන්සේ මතු කරන්න උත්සාහ කරන ඇත්තේ කියන අදහසින් අපි රූපණය කරකවන්න දැන් අතීත ඒ ඉහි කරනකොට මම මේ වගේ රූප ඇත්තෙක් කියලා තමයි මම හිතන්නේ ඊළඟට ඒ දැන් එතන රූපයක් නේ ඒ රූපය කියලා කියන්නේ මොකක්ද ඒක කියනවා ඔන්න රූපණයක් කියලා රූපණ රූපති ඊළඟට කුමකින්ද රූපණය වෙන්නේ කියනකොට සීතයෙන් උෂ්ණයෙන් බඩගින්නේ පිපාසෙන් ඊළඟට මැසින් අඳුරු ඒ ඉදලබන ඒ සත්‍යයන්ගෙන් නැත්තම් සර්ප නැන්නේ අවුෙන් හුලඟින් සර්ප වර්ගයේ සතුන්ගේ ස්පර්ශයෙන් ඒකට අන්න ඒ ස්පර්ශයෙන් තමයි මේ රූපණේ කියන ඒ එතන උදාහරණයක් දෙනවා රූපණේ කියන එක තේරුම් ගන්න. ඔතන ඒ උදාහරණෙ දෙනකොට තේරුම් ගන්න මේ ලෝකයාට නිකන් ඒ අදහස තේරුම් ගන්න පුළුවන් උපමාවක් තමයි බුදුහාමුදුරුවෝ දෙන්නේ කියලා. ඒකට උපමාව කියන්නේ රූපෙ නෙමෙයි, රූපණේ නෙමෙයි, උපමාවෙන් මේ රූපණේ කියන අදහස් මොනවාගේද? එතකොට ඒ සීතෙන් උස්නෙන් රූපණේ වෙනවා. අවශ්‍ය තුලං ඒ ලැබෙන සත්තු හසින අඳුරු ඒ ළඟට සර්පේ වගේ ඒ ඒ ස්පර්ශින් රූපණය වෙනවා. ඔන්න එතකොට ඒක කියනකොටම දැන් අපිට මැස්සෙක් මාතුරුවේ සීතලක් උෂ්ණයක් වගේ එකක් දැනෙනකොට බලන්න එයා අපිට අදහසක් එනවනේ. දැන් ඒ දැන් මේ වෙලාවේ අපි ධර්මයේ අහගෙන ඉන්නවා. ඒ ඉන්න ගමන් ඔන්න මාදුරෙක් කෑවොත් මොකද වෙන්නේ? ඈ කුලඟක් වැදුනොත් මොකද වෙන්නේ? සීතලක් උෂ්ණයක් ආවොත් මොකද වෙන්නේ? අනේ එතකොට රූපණයක් කියන්නේ. මොකද්ද මේ රූපණය වෙන්නේ? අර පුබ්බේනිවාසාන උස්තති ඥාණයෙන් බලනකොට ශරීර රූපයක් පේනවා වගේ. මේ මොහොතේ ශරීර රූපයක් මත වෙනවා. මේ මදුරුවා කාපු අතක් කකුලක් කියන රූපයක් මත කරලා දෙනවා. එතකොට බලන්න මේ රූපණය කියන අර්ථය. දැන් අපිට ඒක අපේ ඉන්න අදහසෙන් දැම්මහන් අපිට හිතන්නේ මේ කියන අත කකුල තියෙන ශරීරේ මදුරුවෙක් කෑවි කියලා ඒ ලෝකයා ඉන්නේ. එහෙමත් ගත්තොත් අර රූපණය කියන අදහස මතු වෙන්නේ නැහැ. ශරීරය කියන රූපෙයි අපි අල්ලගන්නේ. හැබැයි දැන් ඒ මතු වීම අර වතුරට එබෙන බල්ලට ශරීරයක් පහළ වුණා. අන්න ඒ රූපණේ වගේ දැන් මෙතෙන්දි මෙන්න මේ සිද්ධිය නිසා අපට ශරීරයක් පහළ වුණා. ඒ ශරීරයේ කියන රූප ගතියක් පහළ වුණා. ඒකට පහළ වුණ රූප ගතිය නෙමෙයි මේ කියන්නේ. ඒ පහළ වෙන ස්වභාවය තමයි මේ රූපණේ. ඒ කියන්නේ මතු කරලා දෙන ගතිය. දැන් මේ ශරීර රූපයක් මතු කරලා දෙන ගතියක් කියනවනේ යන්නේ. ඒක තමයි මේ සීතෙන් උස්නේන් මැති මදුරුවන්ගෙන් උනේ. يعني අපි මේ කතා කර කර ඉන්නකන් අපට ශරීර රූපයක් තිබුණේ නැහැ. අපේ මනස තිබුණේ වෙන දෙයකනේ, ධර්මය ගැනනේ. ඔබ ඉන්නකොට එකපාරට උන නදුරේ කාපු ගමන් දැන් කතා කරන එක නෙමෙයි. මතු වුණා මෙන්න මෙහෙම මේ රූපයක් තියෙනවා කියලා. ඒකට එතෙන්දී රූපය කියලා අපි බාරගන්න එක එකක්. ඒ කියන්නේ දැන් වතුරේ ඉන්න බල්ලගේ ශරීරය කියලා බාර ගැනීම එකක්. එතන සිද්ධ වුණ දේ මොකක්ද? සිද්ධ වුණේ එහෙම රූපයක් මතු කරන ක්‍රියාවක් වුණා. ඒ ශරීර රූපේ මතු කරලා දෙන ක්‍රියාවක්. බල්ලට වතුරේ බල්ලගේ ශරීරේ මතු කරලා දෙන ක්‍රියාව වගේ අපිට අපේ ශරීරේ මතු කරලා දෙන ක්‍රියාවක් වුණා. ඒකෙන්දී අනේ ඒ ක්‍රියා ගතිය තමයි වෙන මේ රූපණය කියන එක. ඒක අපි දන්න මේ ලෝකේ ඕනම රූපයක පොදු රූපණය කියන එක. නැහැ, ඒ වගේ මේ රූපීති කියන ස්වභාවය කියන එක මේ රූපයට දාගන්න නැතුව. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් හරි දකින්න පුළුවන් හරි එක නෙමෙයි මේ මාසු කරලා දෙන ගතියක් මිසක් ඒකෙන් එන අර ප්‍රතිඵලයක් නෙවෙයි. ඒක හරියට අර දැන් අපි තව රැවටෙන උපමා ගත්තොත් ඔය මේ ඇහෙන් මුලා කරන ඒවා තියෙනවා. මිරිඟුව පේනකොට වතුරක් රූපණය කරලා දෙනවා. ඒ කියන්නේ වතුර කියන රූපයක් අපි ලෝකේ සායිති රූපයක් තියෙනවානේ අපිට වතුර කියලා. අනේ රූපේ රූපණය කරනවා මිරිඟුව. මිරිඟුව කියන්නේ වතුර වගේ පේනවා. ඒතර වතුර වගේ පේන ස්වභාවයෙන් අර වතුර කියන රූපයක් රූපණය කරනවා. අනේ ඒ වගේ අදහස තේරුම් ගන්න බලන්න. එතකොට අපිට හැමතිස්සෙම මෙන්න මේ රූපණ කියන ස්වභාවයක් තමයි යථාභූත හම්බ වෙලා තියෙන්නේ. ඒ වුණාට අපි මේ රූපණ ගතිය නෙමෙයි ඉතින් මතු කරපු රූපය තමයි අපි බාර අරන් තියෙන්නේ. මේ බාර අරන් තියෙන්නේ ඇයි? මේ නොදන්න කමකින්. එකෙනේ රූපය කියනකොට අර අවිද්‍යාවෙන් සකස් වුණ දෙයක් කරලා අරගෙන. හැබැයි දෙයක් කියලා ගතියක් ඉපදිනවත් නැහැ. දෙයක් කියන ගතිය මතු කරලා දෙන ස්වභාවයක් මේකේ. ඒ තිබිලා තියෙනවා. ඒක රූපණය. මතු කරලා දෙන ගතියක් වගේ කියලා කියන්නේ. ඒ ඔන්න ඔය අදහස මේ අදහස තේරුම් ගත්තොත් මම හිතනවා මේ දහම අපි අර විමසන එකේ දැන් අපි තමයි කිව්වේ මේක තේරුම් ගන්නකොට චතුරාර්ය සත්‍ය يعني දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. එතකොට මේ බල්ලා ඔය වතුරේ ඇත්තට තියෙන බල්ලෙක්ගේ ශරීරයක් කියලා බාර ගන්නකොට අපි දන්නා එයා මේ දුකක් නේ සකස්සුන්. දැන් මෝඩ සමට නේ එහෙම ශරීරයක් බාර අරන් තියෙන. මෙතන වෙලා තියෙන රුප්පණයක් විතරයි. ඒ රුප්පණේ බව නොදන්න කමට දෙයක් බාර අරන්. ඒ දෙයක් කියන එකම දුකක් නේ. කියන එක පේනව නේද? ඒ රූපණ ගතිය රූපේ කියලා නදන්න කමට රූපය කියලා දෙයක් බාර අරගෙන ඒ රූපයක දැසගෙන. ඒ දැසගෙන කියන්නේ දැන් එයාගේ අවිද්‍යාවෙන් හින්දා රූපයක් ඇති බවක් පෙන්වුම් කරනවා. නදන්න තමයි හින්දා. ඒ පෙන්වුම් කරන රූපේ ඇත්ත කියලා බාර ගන්නවා. හොඳයි, පෙන්වුම් කරන ගතිය ඇත්ත වහලන් අවිද්‍යාව ඇත්ත වහුවා කියන්නේ නීවරණය. එතකොට අවිද්‍යා නීවරණ. ඒක එහෙමයි කියලා සතුටින් බාර ගැනීම සංහාවක්. සංහා සංයෝජය. ඔය දෙක එකතු වෙලා නේද රූපේ, ශරීර රූපය කියන එක පිළිගත්තේ. ඒ රූපේ බැසගත්තේ. එතකොට අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය, චිත්තති. පැත්තට ගිහිල්ලා නේද. බලන්න ඒ රුප්පණය කියන අර්ථය දන්නේ. එතකොට ඔන්න දැන් ලෝකයා රූපය කියලා හිතන එකයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන කිංච භික්කවේ රූපං වදේ. මේ රූපය කියලා මේ ව්‍යවහාර කරලා තියෙන්නේ මොකකටද? ඇත්තම කිව්වොත් රූපණයට. බලන්න එතන මේ අර්ථය. එතකොට අර රූපය සකස් වුණ හැටි පේනවාද? එතකොට සකස් වුණ හැටි පේන කෙනා දන්නවා අර රූපේ බාර ගැනීමම දුකයි. ඔය තියෙන්නේ බල්ලෙක්ගේ ශරීරයක් කියලා බාර ගැනීම දුක. කොහොමද ඒ දුක සකස් වුණේ? මෙන්න මේ රූපණය කියන එක නොදන්නකම. රූපණයක් වුණා. රූපණ ස්වභාවය නොදන්නකම. ඒක අවිද්‍යාව තමයි සමුදේ. ඒ අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් ඒ කියපු එක ගැන ගැටලු තියනවා නම් මේ නැත්තම් අදහස් තියනවා නම් යොමු කරන්න බලන්න අපිට සාකච්ඡා කරන්න.
සර් කෙරුවන් සරණයි, මා ඇහෙනවද?
ඔව්.
සර් ඒ කඥීය සූත්‍රයේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සර් රූපණය කියන එක ආයතන 6ටම පොදු වෙන්න ඕනනේ. මොකද ආයතන 6ෙම රූප වේදනා සංඥා සංකාර වලටනේ අපි අහුවෙන්නේ. එතකොට මට තියෙන ප්‍රශ්නේ සර් මේ රූපණය කියන එක නෙමෙයි, මේ රූපණය කියන එක විස්තර කරන්න බුදුහාමුදුරුවෝ ලෝකෙට බැහැල උදාහරණයක් ගන්න යන තැනදී සීතලෙන් රූපණය වෙනවා, නැති මදුරු යනාදී වශයෙන් ලෝකෙට බැහැල දුන්න උදාහරණෙදි එතනදී කය නියෝජනය වෙන්න විතරයි උදාහරණ ටික දීලා තියෙන්නේ. ආයතන 6ම නියෝජනය වෙන්න දීලා නැහැනේ. ඉතකොට අර තව තැනක සිංච බික්කවේ සංඥා වදේත කියන තැනදී මං සිංහලෙන් කියන්නම්, මට පාලි ටික අමාරු. මේ නිල් පාට දැනගන්නවා, රතු පාට දැනගන්නවා කියලා එතනදි දීලා තියෙන සංඥාව කියන එක විස්තර කරන්නත් ලෝකෙට බැහැලා නිල් පාට රතු පාට කියලා එක ආයතනයක්. ඒ කියන්නේ මේ මාඛානේ ඇහැ කියන එකට අදාළව විතරයි දින්නේ. ඇයි ආයතන 6ම නියෝජනය වෙන්න දුන්නේ නැත්තේ? ඊට පස්සේ අර විඥාන කියන එකෙත් විඥාන මధుර, තිත්ත රස, ලුණු රස, ඇඹුල් රස කියලා එතනත් ආයතන 6ම නියෝජනය වෙන්න දෙන්නේ නැතුව ඇයි සර් බුදුහාමුදුරුව ආයතනයක් විතරක් නියෝජනය වෙන්න දුන්නේ කියලා මට පොඩි ප්‍රශ්නයක් ආවා. අනේ සර් පින් සිද්ධ වෙන සුක්ක්ක් මට සුක්ක්ක් ඒක මට පැහැදිලි කරලා දෙන්න පින් සිද්ධ වෙනවා.
ඔව් හොඳයි හොඳයි. ඒකෙදී දැන් එතන ආයතන 6න් එක ආයතනයක් මතු වෙන විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ උපමා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියපු දැන් කය රූපේ රූපණය කියන එකට දෙන්නේ සීත උෂ්ණ නැති මතුරු සර්ප ඒ වගේ යව්වැසි කියනකොටම අපිට පේනවා මේ දැන් අපේ දැන් උපමාව නැත්නම් උදාහරණෙ දෙනකොට අපට එන්නේ මොකක්ද අදහස? මේ ශරීරය කය කියන එක. ඒක මතුවෙන විදිහට දැන් මේ මේවයින් රුප්පණය වෙලා තියෙන්නේ මොකද්ද? තමන්ගේ ශරීරය. එතකොට ඒ රූපය කියන එකට උදාහරණේ අරන් තියෙන්නේ දැන් අපට තේරෙන මට්ටම තමයි අපේ ශරීරය කියන එක. එහෙම නැත්නම් සංඥාව කියනකොට ඒකට දීපු උදාහරණ නිල් කහ රතු කියනකොට මොකද්ද මේ? ඇහැට පේන ඇහැ කියන එක විතරයි මේ අරගෙන තියෙන්නේ. නැත්නම් ඊළඟට අර මම හිතන්නේ වේදනාවට ගත්ත එකේ සුඛ දුක්ඛ මතේ සූත්‍රේ බලන්න එනවට හරියට මතක නැහැ. දැන් අර ඊළඟට ඒ වේදේ තීති කියන එකට ගත්ත උපමා වලිනුත් ඒ මතු කරලා තියෙන්නේ එකයි. මොකද්ද මතු කරලා තියෙන්නේ? වේදනාව කියන එකේදී ඒ සුඛ දුක්ඛ කියන තැන්වලදී රූපය වේදනාව විඥානයේදී තමයි රස ටික ගන්නෙ. වේදනාව කියර මම අරගත්තේ සුඛ දුක්ඛ අදුක්කම සුඛ කියන මේ ගතිය විතරයි. එතනෙ එතෙන්දී ලෝකය දැන් විඥානය කියන එකේදී රස ටික විතරයි ගත්තේ. ඇයි රස විතරක් ගත්තේ? සිත් රස, ඇඹුල් රස, ඒ වගේ රස විතරක් ගත්තේ. ඇයි අනිත් දැනගන්න ඒවා ගත්තේ නැත්තේ කියන වගේ එකක් මතුවෙන්නේ. එතෙන්දී බලන්න ඕක අහනකොටම ආයේ ආයතන හයෙන් එකක් ගත්තා කියලානේ. දැන් අපිට මුලින්ම හිතන්නේ එහෙමයි. මේ අරන් තියෙන්නේ එක ආයතනයක් විතරයිනේ කියලා එක. හැබැයි එතන දැන් අදහස මතු කරගන්න කිව්වේ දැන් මුලම එක ගත්තොත් අපි ඒ මැසි මදුරු කතාව, සීත උෂ්ණ කතාව කියනකොටම අපිට හිතෙන්නේ මේ අපේ ශරීරය ගැන කියනවා කියලා. ඒ කියන්නේ අපේ ශරීරය කියන දේ අරගෙන ඉවරයි. මේ කියන්නේ මගේ ශරීරය ගැන. දැන් බලන්න ඒක තව ටිකක් තේරුම් ගන්න. දැන් අර බල්ලට හිතන්න පුළුවන් ඔය කියන්නේ අර වතුරේ ඉන්න බල්ලගේ ශරීරය ගැන කියලා. එහෙම හිතන එකේ මේ මට තියෙන ශරීරය ගැනයි කියන එකේ වැඩි වෙනසක් නැහැ. එතකොට ඒ නිසා තමයි මම කිව්වේ ඔය අපි ශරීරය කියන දෙය අරගෙන මේක හිතන්න ගියාම අර අර්ථේ වැහෙනවා. මේ උපපණය කියන අදහස ගත්තහම ඔය කියන කියන්නේ මේ ශරීරය ගැන නෙමෙයි මේ කියන්නේ. දැන් වතුරේ ඉන්න බල්ලා ගැන නෙමෙයි ඔය කියන්නේ. මොකක්ද ඒ උපපණය කියන එක? තමයි අපිට මතු කරගන්න. එහෙම දෙයක් මතුවීම. ඒ මතුවීම කියන එකට මුළු ලෝකෙම අදාළයි. මේ ශරීරය විතරක් නෙමෙයි. බල්ලාගේ ශරීරය විතරක් නෙමෙයි. මොනවාම හරි විදිහකට යම් කිසි රූපයක් මතු වුණාද අන්න ඒ මතු වුණේ විදිහ මතු වෙන ආකාරය හරි ඒ ස්වභාවය ගත්තහම දැන් මේ ශරීරය කියන අදහස නෙමෙයි යතන තියෙන්නේ නැත්නම් අර රස ඇඹුල් රස සිත් රස කියන අදහස නෙමෙයි ඒ උපමා ටික ඒකේ තියෙන දෙන අදහස තමයි මෙන්න මෙහෙම ස්වභාවයක් මතු වෙන ගැතේ. ඒකට මෙන්න මෙහෙම ස්වභාවයක් කියනකොට බාහිර රූපෙත් ඕකමනේ. වෙන ඕනම රූපයකට ඕක. ඇයි අපි ඒක මේ කය කියන රූපෙටම දාගන්නේ? ඒ මේ රූපේ ගැන නෙමෙයි කියන්නේ. වතුරේ ඉන්න බල්ලා ගැන නෙමෙයි ඔය කියන්නේ. එහෙම කියනකොට මම හිතන්නේ පැහැදිලියට. එහෙම දෙයක් මතු කරලා දීම ගැනයි මේ කියන්නේ. පැහැදිලි වුණාද ඒ අදහස?
පැහැදිලි රූපණය වීමමයි රූපය මේ ලෝකෙට අයිති දෙයක්කින් බාර ගැනීම නෙමේ කියන එක පැහැදිලිම පැහැදිලි. මේ අපි ඇත්තටම මේ ලෝකෙට බැහැලා බුදුහාමුදුරුවෝ මේ උදාහරණයක් ගත්තේ අර්ථය මතු කරලා දෙන්න නිසා අපි ගත යුත්තේ රූපණය කියන අර්ථයක් නිසා. ඇයි මේ හය අපි බලාපොරොත්තු විය යුතු නැහැ අපේ මෝඩකමින් මේ හය නියෝජනය වෙන්න උදාහරණ දිය යුතුයි කියලා අපි ගත යුත්තේ අර්ථයයි අර්ථය ගණ්ඩයි බුදුහාමුදුරුවෝ මේ උදාහරණය දුන්නේ ඒ කියන තැන මට තේරෙනවා.
පැහැදිලි නෑ නේද උත්තරේ? අහපු ප්‍රශ්නෙට උත්තරේ ආවේ නෑ නේද? මට ඇහෙනවා, මාව ඇහෙනවද අනිත් අයට?
මං
අදහස් කරේ අපි රූපණය කියන අදහස තමා ගන්න ඕනේ. අර ලෝකෙද බැහැලා බුදුහාමුදුරුවෝ අදහස මතු කරන්න දුන්න උදාහරණ අල්ලගත යුතු නැහැ කියන එක. ඒ කියන්නේ එක ආයතනයක් විතරක් නියෝජනය වෙන්න බුදුහාමුදුරුවෝ උදාහරණයක් ලෝකෙට බහලා ගත්තේ අපි මුලා වෙන කය කිව්ව ගමන් රූපණය කිව්ව ගමන් අපි කයක් අල්ල ගන්නවා දෙයක් කරනවානේ. ඒක නෙමේ මේ රූපණය වන අවිද්‍යාවෙන් කරපු සංකාරමේ විද්‍යමාන වන ස්වභාවයමයි රූපණයමයි. ඒ රූපය කියලා ගත යුත්තේ දෙයක් කිරීම නෙමේ කියන එක. තෙරුවන් සරණයි.
ඒක තමයි ඒ කියපු අදහස මං හිතන්නේ හරියට වැටහුනේ නෑ කියලා. දැන් ඒ කියන්නේ අහපු ප්‍රශ්නෙට උත්තරේ ආවද කියලා මට කියන්න මම ඒ කියපු ටික නැද්ද?
මම අහපු ප්‍රශ්නෙට තේරුම් ගත්තේ ඔය මම ඔය සර්ට දැන් කියපු ටික. සර්ට
තව ඒක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ වුණාට මට හිතෙනවා ඔය තේරුම් ගත්තේ කේ නිකන් මදි වගේ කියලා. මොකද එහෙම වුණා නම් ඒ කියන්නේ දැන් අපිට හිතෙන්නේ මේ බුදුහාමුදුරුවෝ එක ආයතනයක් ගැන කිව්වා. කය ගැන විතරක් කිව්වා කියලා. එහෙම එකක් නෙවෙයි ඔය කියලා තියෙන්නේ. ඔය කියලා තියෙන්නේ තේරම ගැන. තේරම ගැන කියන එක දැන් අපි ඒ උපමාවේ අපි දාගත්ත එක තමයි කය කියන එක. හැබැයි ඒක කය ගැන නෙවෙයි කියන්නේ. ශරීරය ගැන නෙවෙයි කියන්නේ. ඒ සුප්පණය කියන අදහස ගැනයි ඔය කියන්නේ. සුප්පණය කියන අදහස කියනකොට ඒක එක ආයතනයකට විතරක් සීමා වෙන එකක් නෙමෙයි. තේරම ආයතන වල තියෙන රූපණය. එතකොට අපිට තමයි හිතන්නේ මේ කියලා තියෙන්නේ මේ උපමා දීලා තියෙන ශරීරය ගැන. මේ ශරීරය ගැන නෙවෙයි ඔය උපමා දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක හිතන්න අර වතුරේ ඉන්න බල්ලා ගැන නෙවෙයි ඔය කියලා තියෙන්නේ. බල්ලෙක් මතු වුණේ කොහොමද කියන අර ඒ මතු වෙන ස්වභාවය. කියන්නේ රූපණය වෙන ස්වභාවය නේ. කියන්නේ ඒ බල්ලා කියන එක අමතක කරන්න. ඒ කියන්නේ බල්ලාගේ ශරීරය කියන එක අමතක කළොත් තමයි අමතක කියන්නේ. බල්ලාගේ ශරීරය කියලා එකක් නැහැනේ ඇත්තටම. එහෙම දෙයක් මතු වීමක් නේ තියෙන්නේ. ඒ මතු වීම ගැනයි මේ කියන්නේ. මතු වීම කියන ස්වභාවය කියනකොට දැන් අපේ කය කියන එක ගැන නෙවෙයි මේ කියලා තියෙන්නේ. එතකොට මේ කය ගැනම ගත්තේ ඇයි කියන ප්‍රශ්නේ නැහැ. කය ගැන නෙවෙයි කයක් මතුවීම කියන ඒ රුප්පණ ගතිය ගැන මේ කියන්නේ. ඒ රුප්පණ ගතිය මේ උපමාවෙන් තේරුම් ගත්තොත් මේ කය ගැන කිව්වා කියන කතාව යෙදෙන්නේ නැහැ. රුප්පණය කියන එකයි මේ විස්තර කරන්නේ. එහෙම කයක් මතු වෙන ගතිය ඒ අර අපි ක්‍රියාව කියලා කියන්නේ ඒ ගතියනේ උපමාවෙනුත් විස්තර කරන්නේ. හැබැයි අපිට ඒ ගොඩක් වෙලාවට ඒ උපමාවෙනුත් අපි ගන්නේ ආ මේ කය කියන එක හැදුන හැටිනේ කියලා නේ ගන්නෙ. එහෙම ගත්ත ගමන් වරදිනවා. කය කියන වචනේ එන්නෙම නැතුව ඒ කියන්නේ බල්ලගේ ශරීරය කියන එක එන්න විදිහක් නැහනේ, එහෙම දෙයක් නැහනේ, ඉපදිලා නැහනේ. එතන තියෙන්නේ බල්ලෙක්ගේ ශරීරයක් තියනවා කියලා මුලා කරන ස්වභාවයන් තියෙන්නේ. ඔන්න මුලා කරන ස්වභාවයයි අල්ල ගන්න ඕන. ඒක තමයි රූපනේ. මෙහෙම දෙයක් කියලා මුලා කරන ස්වභාවය. මංකේ අර දැන් මිරිඟුව පේනකොට වතුර තියෙනවා කියලා මුලා කරන ස්වභාවයන් නිසා වතුරක් අදාළම නැහෙනේ. එතකොට දැන් ඒ මුලා කරන ස්වභාවය කියන ගතිය මේ විස්තර කරන්නේ. ඉතින් අපිට වෙන්නේ අපි දාගත්තු රූපේ ඔතෙන්ට දාලා අනේ රූපේ ගැන තමයි මේ උපමාව අරන් තියෙන්නේ කියලත් එතනත් ආයි ලෝකෙටයි පිටත්තට යනවා. ඒකේ ඒ දෙය ගැන නෙමෙයි මේ ඒකෙනුත් අදහස ගන්න ඕන. මේ රූපණය කියන්නේ මොකද්ද කියන එකයි මේ විස්තර කරන්නේ. ඒ සඳහායි උපමාව. එතකොට උපමාවේ උපමා කරපු දේ කියලා දෙයක් කරගෙන මේ හිතන්න ඕන. මෙන්න මේ ගතිය රූපණ ස්වභාවය. රූපණ ස්වභාවය කියනකොට ඒක එක ආයතනයකට සීමා වෙලා නැහැ. හැම ආයතනෙම තියෙන ගතිය වේ විස්තර කරන්නේ. කියන්නේ ලෝකෙට ඇති ඕනම දෙයක් පකස් වෙන හැටි ඔය පෙන්වලා දෙන්නේ රූපණය කියලා. අන්න ඒ අර්ථෙන් ගන්න. එතකොට මේ ප්‍රශ්නේ සාධාරණයි. හැබැයි ඒ ප්‍රශ්නේ එන්නේ අර අපි තාම පරණ පුරුදු විදිහට මේ රූපය මේ ශරීරය ගැනනේ කියලා තියෙන්නේ. කියන තැනින් බැලුවොත් ඔය ප්‍රශ්නේ සාධාරණයි. හැබැයි මේ කියලා තියෙන්නේ ශරීරය කියන එකෙන් නෙවෙයි. ඒ යම මතුවෙන ස්වභාවය කියලා. ඒ මතුවෙන ස්වභාවය ගැනයි මේ රූපණය කියන්නේ. අන්න ඒ අදහස තමයි අපි ඔය රූපය කියන එකේ හැම තිස්සෙම. දැන් අපිට රූපයක් හම්බ වුණාට ඔතන රූපයක් නෙවෙයි, රූපය ඉපදිලාවත් නැහැ. නිරෝධ ධර්මයි. රූපණ ස්වභාවය නොදන්න කමකයි රූපය කියනකදී. රූපණ ස්වභාවය නොදන්න කමකයි රූපය. දැන් ඒක බලන්න ආරා. දැන් අතීතයේ කඳපිලිවෙල මෙනෙහි කරනකොට මගේ ශරීරය මෙහෙමයි. ඔන්න මං සතෙක් වෙනවා කියන්න කැමති නෑ නේ. දෙවි කෙනෙක් වෙලා හිටියා. දෙවියන්ගේ ශරීරය තමයි දැන් මේ තියෙන්නේ දිව්‍ය ලෝකෙ. එතකොට මේ ශරීරය මම කරලානේ අරන් තියෙන්නේ. දැන් ශරීරයට රුප්පණේ වුණා කියන එක නෙවෙයිනේ ගන්න. ඒ රුප්පණ අර්ථය කියන්නේ අපි තව මොකක් හරි උපමාද්දමුද. දැන් අපිට සීනයක් පේනවා කියලා හිතන්න. ඊනෙන් පේනවා මේ හොඳයි වම ගන්නකෝ මේ රුවන්වැලිසෑය පේනවා, ශ්‍රී මහබෝධිය පේනවා. දැන් එතන ඒ රුවන්වැලිසෑය හරි ශ්‍රී මහබෝධිය හරි නෙමෙයි, අන්නේ රූපය කෘප්පණය වෙනවා. එතනද ඒ මතු කරලා දෙනවා. අන්නේ මේ මතු කරලා දෙන ගතියයි මේ රූපණය කියන්නේ. නැතුව මතු වුණ දෙන්නේ එතකොට මෙන්න මේ ශරීරයක් මතු කරලා දුන්නාට ශරීරය ගැන නෙමෙයි ඔය කියන්නේ. මතු කරලා දෙන ස්වභාවයන් මේක තමයි රූපණය කියන එක. හිතන්නේ අදහසක් එන්නේ ඇති කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. විනාඩියා රූපණය කියන එකේ අර්ථය ගත්තොත් දෙයක් කරන්න නැතුව ඔය ආයතන හයම යෙදෙන්නේ ඉක්ම වෙනව නේද? සිල්වන්
සරණයි. ඔව්. අන්න ඒ අදහසෙන් හිතන්නකො. ආයතන හයම යෙදෙන්නේ ඉක්ම වෙනවා කිව්වහම් අර ඉස්සෙල්ලා කියපු ඔය එක ආයතනයක් ගැන කතාව අදාළද?
ඔව් සර්. දැන් මට තේරෙනවා. ඒක තේරෙනවා සර්. අර අන්තිමට කතා කරද්දි මේ රුප්පණය කියන්නේ සියල්ලම ආවරණය වෙන්න තමා බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ මේ අර්ථයෙන් කියලා. ඒක පැහැදිලි හ අනන්ත ප්‍රමාණ වාරයක් පිහිටිද්ද වෙනවා පිහිටිද්ද වෙනවා.
තේරුවන් සර්. එතකොට ඒ ආයතනයක් ගැන කියන අදහස එන්නේ නැහැ. මොකද ඒකත් ඉක්ම වෙනවා. ඒක ඉක්ම වෙනවා කියන්නේ ආයතන හයම ඉක්ම වෙනවා. එතකොට එකක් ගැනද හයක් ගැනද කියන කතාවත් අදාළ නැහැ. රුප්පණයක් ගැනයි මේ කියන්නේ. උප්පණය කියන එක තේරුම් යනකොට ආයතන හයික්මව යනවා. අනේ ඒක තමයි වෙන්නේ. ඒකට ඕක නොදන්න කමනි දුක. ඒ කියන්නේ අපි ආයතන ටික දාගත්තු එකනේ දුක. මේ ශරීරයක් කියලා දාගත්තු එකනේ දුක. දැන් උප්පණය කියන එක ශරීරයක් නෑ. මම අර සතුරේ බල්ලගෙන් කියන්න හැදී මේ රුප්පණය කියන එකේ බල්ලෙක්ගේ ශරීරයක් නෑ. එහෙම එකක් අදාළ නෑ. අදාළ නැති රූපයක් නේ අපි මේ පිළි අරන් තියෙන්නේ. මේ රුප්පණය කියන කතාව නොදන්න කමයි. ඒත් බුදු කෙනෙකුට විතරනේ මේ රුප්පණය කියන එක පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අන්න ඒ වගේ අදහසක් එන්නේ. ලෝකයාට තේින්නේ රූපය. බුදු කෙනෙක් පෙන්නවා ඔය රූපයක් කියන කතාව නේ රුප්පණයක් ඔය. අන්න ඒකයි අපි දහමෙන් අතු කරගන්න රුප්පණේ. රුප්පණය බව නොදන්න කමටනේ අපි රූපය කරගෙන තියෙන්නේ, දෙයක් කරගෙන තියෙන්නේ. ඒකට මේ දෙයක් කරගත්තාම අපි ඉන්න මට්ටමෙන් ඉන්න මට්ටමට එහා ගිය අර්ථයක් නෙපෙන්නන්නේ. අපි ඉන්න මට්ටමෙන් සීතලෙන් උස්නෙන් අපිට මතුවෙන්නේ ශරීරය. හැබැයි ශරීරය ගැන නෙවෙයි මේ කියන්නේ. සීතල උස්න ගැනත් නෙවෙයි කියන්නේ. එතනින් මෙන්න මෙහෙම දෙයක් රුප්පණය කරන ගතිය. ඒ ගතිය ආයතන හයටම මේ දකින්නගෙනාට දකින්න පුළුවන්. ආයතන හයෙම තියෙන මේ රුප්පණය. ඒ කියන්නේ ඔකේ අනිත් පැත්ත කිව්වොත් අපේ ශරීරය කියනකොට එක ආයතනයක් නෙමෙයි ආයතන හයම ගැට ගැහිලා ඉවරයි කියන ධර්මතාවය අපි වෙනම අර ඉස්තර කතා කරලා තියෙනවා. රූපයක් කියනකොටම ආයතන හය ගැට ගැහිලා ඉවරයි. කියන්නේ වතුරේ බල්ලෙක් කියනකොට ඇහැ විතරක් නෙමෙයි. ඇල්ලුවොත් මෙහෙම දැනෙනවා කියන එක එතෙන්ට සම්බන්ධ කරලා ඉවරයි. කියන්නේ දෙයක් කරනකොට ආයතන හයම ගැට ගහලා. එතකොට අර එක ආයතනයක් ගැට දිවේ ඔය ආයතන හයම කියලා කියලා තියෙනවා. ඒක තීරුම් කරනකොට ආයතන හයම ඉක්මවා යනවා. කියන්නේ එකක් ගැන නෙමෙයි මේ අර්ථයේ වතු වෙනකොට ඔක්කොම ගැන තමයි මේ කියලා තියෙන්නේ අපේ මුළු මුලාවම ගැන. දේරුවන් තරණයි.
අච්චරුවන් තරණේ රවි මාත්‍යා මං කියන්නේ අර හයම ආවර ආයතන හයම ආවරණය වෙනවා කියන එක අර බුදු දේශනාවෙන් බලා ගන්න ඕන නම් පළසැයි මහා අත්පදකම සූත්‍රයේ තියෙන ඒ විග්‍රහය අර ඊට වැඩිය ගැඹුරු තැනකට ඔබතුමා ගෙනිච්ච හැබැයි අර මුලින්ම ආපු ප්‍රශ්නෙට අර ආයතන හයම ආවරණය වෙලා තියෙනවා කියන එක බලන් සුගමන මහාත්පදකෝ සූත්‍රයේ ඒ සම්බන්ධ විග්‍රහයක් තියෙනවා මට මතකයි.
ඔව්. අනේ ඔබතුමා මත කරන් ඉබේනම් සතගතස් රූපං කියන එකනේ.
ඔව්. අනේ ඒ කාරණාව තමයි. ඒතර දෙන්නා මේ ඒකින් අතිපදන සම්බන්ධයට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක ආයතන හය හරහාම.
ඒක හරි ඒක හරි. අනේ ඒවට දැන් මේ දැන් මේ අපිට වෙලා තියෙන්නේ අර උපමාවෙත් අපි ගන්නෙ අර ලෝකෙට අයිති කෑල්ල විතර අදහසනේ. කියන්නේ සීත උෂ්ණේ කියනකොටම මේ සීතල උෂ්ණේ දැනිලා තියෙන්නේ කයට නේ ශරීරයට නේ කියලා ශරීරය අල්ලගන්නේ. ඒ කියන්නේ ශරීරය ගැනවත් සීතල උෂ්ණ ගැනවත් නෙමෙයි. මේව මතු උනේ මෙහෙමයි. රූපන සබහයි කියන්නේ. එතකොට ඕනම රූපයකට ඒක පොදු විනේ අපි දන්න රූපයක. ඒත් අපි දන්න රූපේ බොරුයි කියන එකයි මේ කියන්නේ. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු වෙනවා කියන එක. ඒ බොරු වීම තමයි එතකොට දුක්ඛේ ඥානං වෙන්නේ. මෙච්චර කල් මේ දුක කන්නේ. බල්ලෙක් හදාගෙන ඒක ඇත්ත කියලා නින්දලා තියෙන්නේ. ඒක දුකක් නේ කියන එක නිකන් දැනෙනවනේ. ඒක ඇත්ත දකිනකොට මේ සකස් වුණ විදිය රූපණයක් කියන එක දකිනකොටම මම කියන්නේ එතන දුක්ඛේ ඥානනුත් ඇවිල්ලා සමුදය ඥානනයි නිරෝධේ ඥානනයි මග්ගේ ඥානන තේරුම ටික ගන්න ඉතිහක් නේ. එහෙම නැත්නම් ඉමස්මින් සති ඉදං හොති ඉමස්මින් අසති ඉදං නොහොති කියන මේ පටිච්ච සමුප්පන්න බව දකින්න උතනම ඇති. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න ඒකම ඇති කියන අර්ථයක් වගේ මට තේින්නේ. ඒ කියන්නේ ඒක අර අපි කතා කරපු ආහාර පරියයකට උතන ගැලපෙනවා. ඔය ආහාරය කියන්නේ පණයන්නේ දෙයක් කියනකොටම ආහාරය හැදලා. يعني ශරීරයක් කියනකොට ආහාරය හැදිලා. ඒ ආහාරය හැදිලා කියන්නේ මොකද්ද? සත්‍යය. සත්‍යගෙන ඇවිල්ලා සත්‍යයට පැවැත්ම පිණිස නූපන් සත්‍යයට අනුග්‍රහ පිණිස ආහාර රකස් වෙලා ඒ සකස් වීම මම ඉස්සෙල්ලා මතකලේ අර අවිද්‍යාවයි තණ්හාවයි ඔතන යෙදිලානේ. දැන් කය මේ මනුස්ස කය එහෙම නැත්නම් බල්ලෙක්ගේ කය කියන ඒ දෙයක් නැත්නම් සතර මහා ධාතු කය කියනකොටම ආහාර සකස් වෙලා ලෝකේ සකස් වෙලා අවිද්‍යාව තණ්හා යෙදිලා. ඒ තණ්හාවෙන් මේක ගෙනාවා කියන ඒ පරියායත් එතන වැටෙහි. ආහාරය කියන්නේ සත්‍ය දිපවැත්ම සත්‍ය ගෙන ඒම කියන එක සත්‍යයගේ ප්‍රයත්නයි සත්‍යයට අනුග්‍රහයි කියන ගතියත් ඔතනම තේරුම් ගන්න පුළුවන්. එතෙන්දි මං මේ අපි ඊයේ මේ අන්නර අපේ කොස්සත්ේ අරියෙමලා හම්බු වෙච්ච තිබුණ සාකච්ඡාවකදී මේ ධර්මදේශනා කළා. එතෙන්දී උන්වහන්සේ හරි ලස්සනට උපමාවක් ගත්තා ගින්න කියන එකේ. දැන් මේ අපි ගන්න පහන් දැල්ලට වඩා දැන් ගිනි ගොඩක් ඇවිලෙනවා කියලා හිතන්න අපි මා හරි දර හරි කොළ ගොඩකින් හරි දැන් එක තැනක ගිනි තිබ්බොත් දැන් මේ ගින්න ටික ටික පැතිරිලා යනවනේ. පැතිරිලා යනවා කියන්නේ දැන් මෙතන ගින්න නෙමෙයි ඊළඟ තැන මේ ගින්න ඇවිදෙන්න ඕන. ඊළඟ තැන අපි නිකන් ඒක ලෝකෙට ආйти පැත්තෙන් උනාට දැන් බලන්න මේ ගින්නේ පැවැත්ම පිනිස නේද අර ඒ ආහාරය. ඒ කියන්නේ ඊළඟ තැන පාර ගන්නකොට එතන ඇවිලුණා. එතන ඇවිලුණා. එතකොට අර සත්‍යාගේ පැවැත්ම පිනිස මේ ගින්නේ පැවැත්ම පිනිස මොනවද ඕනෙන්නේ වගේ. එතකොට අර ආහාර පිළිගන්නවා කියන්නේ ගින්න ගන්නවා නැත්නම් සත්‍යය යනවා වගේ. ඒ අදහසක් ඒකත් මට මතක් වුණා මේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මහත්මයා. මම මේ දැන් ඩිංගකට ඉස්සෙල්ලයි සම්බන්ධ වුණේ ඔබතුමන්ලා මුලින් කතා කරපු දෙේ මට ශ්‍රවණය වුණේ නැහැ. නමුත් අර මහත්මියගේ ප්‍රශ්නේ අර කයකට සීමා වුණා සීමා වෙන්නේ නැතුව ආයතන හයම මේ මේ සම්බන්ධවයි කියන එක මට වැටහෙනවා. ඒ කියන්නේ එක ආයතනයකට සීමා වෙන්නේ නැහැ කියන එක. නමුත් මහත්මයා මට දැනගන්න ඕනේ මේ දැන් අපි ප්‍රායෝගික අවස්ථාවකදී අපි හිතමු මලක සුවඳක් දැනෙනකොට එතන රුප්පණයක් සිදු වෙනවානේ. රුප්පණය කියන්නේ ක්‍රියා කරුණ සිද්ධිය දෙනවා. එතකොට අපි ඒ රුප්පණය ඒ ගැන මේ ඒ අවස්ථාවේ තාත්වික අවස්ථාවේදී අපි ඒ ගැන රුප්පණය කියන එක අපිට ප්‍රකට කරගන්නකොට අපිට ඒක අර ආයතන හයටම ගැටගහලා කියන වගේ කියන්නේ දැන් ගන්ධයක් කියනක සුවඳක් හරි ගන්ධයක් කියනකොට සමන්තිච්ච මලක් වගේ දෙයක් සිහිපත් වෙනවා නම් එතකොට ඒ රුප්පණය කියන කාරණාවේදී සද ස්වභාවයක් තිබිලා තියෙනවා, වර්ණ සටහනකුත් තිබිලා තියෙනවා, මනසක් යෙදිලා තියෙනවා. ඒ වගේ අර්ථයක් ඒක ප්‍රකට වෙන්නේ ඒ ගැට ගැනීම නිසා එහෙම මොකක් හරි අර්ථයක් තියනවාද මාත්මේ තෙරුවන් සරණයි.
ඔව් එතන බලන්න දැන් ඒ සුවඳ එනකොටම පිච්චමලක සුවඳක් කියලා අපි පිච්චමල කියන රූපයක් බාර ගන්නවානේ. අපේ මත්තමට තියෙන රූප. ඒ රූපේ තමයි මේ සුවඳ තියෙන්නේ, තද ගතිය, මෙලෙග් ගතිය තියෙන්නේ, පාට තියෙන්නේ. තේරම දැන් අර රූපයක තියෙන ලක්ෂණ ටික. දැන් රූපයක් මතුවුණා. වැඩේ තියෙන්නේ දැන් එහෙම රූපයක් දැන් ඇත්ත සත්‍ය දන්නව ඔකට වතුරේ ඉන්න බල්ලෙක් වගේ නේ ඔය පිච්චමල කියන රූපේ. දැන් අර සුවඳක් හිතරනේ ආවේ. දැන් එතන ඒ පිච්චමල කියන දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ. එහෙම දෙයක් කියන්නේ උලුප්පලා දුන්නා, මතු කරලා දුන්නා. ඒ මතු කරලා දෙන ස්වභාවය කියන එක රූපණය කියන්නේ. අර රූපය කියන එක නෙමෙයි. රූපයක් කියන අදහස් දෙන්න මොනවා හරි ක්‍රියාවලියක් මෙතන යනවනේ. අන්නේ ඒ ඒ ස්වභාවය තමයි රූපණය. ස්වභාවය රූපණය. අර කටගුරුන් දෙහාම දිර අර ඉද්දෙන කියන ගතිය ගන්නවා දැන්. තුවාලයක් අපේ උඩින් සනීප වෙලා තිබුණාට යටින් ඇදුම් කරනවා. ඒක මෙහෙම සාම මේක තියනවනේ. මෙහෙම දෙයක් තියනවනේ. කියන එක මතු කරනවා. ඒකට මේ මතු කරන ගතිය. එතකොට ඒ පිච්ච මල කියන එකක් දැන් කොහෙත්ම තියෙන එකක් නෙමෙයි. මනසේ හරි හැදෙන්න මොකක් හරි පිටට ඒ ආකාරයක් මතුවෙන්න මොනවා හරි ඒ ක්‍රියාවලියක් යනවනේ. එතකොට මේ මල කියන රූපය ගන්න එපා. මෙන්න මේ මතු කරන ගතිය රූපණය කියන්නේ. එතකොට ඒ ගතිය කියන එක ගස්තොත් ඕන රූපයක් කොයි විදිහටද? කියන්නේ මේ මතු කරන ගතියක් කියන එක නොදැක්ක නිසා අපි මලක් අල්ලගෙන මතු කරන ගතියක් කියලා නොදන්න නිසා අපි හයක් අල්ලගෙන කියන්නේ බාර අරගෙන පිළියර. ඒ මතු කරන ගතිය නොදන්න නිසා අර බල්ලෙක්ගේ රූපයක් බාර අරගෙන. ඒකට මේ ආයතන හයෙම වෙන්නේ ඕක නේද? දැන් ඔතන දැන් අපිට එකපාරට හිතෙනවා 80000ක් දැනනේ ඔය නාසය ගැනනේ කියන්නේ කියලා. ඒක හරි අපට ප්‍රකට වෙන්නේ සුවඳ දැනෙන්නේ නාසයෙන් කියලා. දැන් ඒ නාසයවත් සුවඳ ගැනවත් නෙමෙයි කියන්නේ. ඔය තේරගෙන තියෙන්නේ රුප්පන ස්වභාවය. රුප්පන ස්වභාවය දන්නේ නැති හින්දා අපි රූපයක් බාර අරන් ඒකෙන් තමයි කතා කරන්නේ. දැන් පිච්චමල කියන රූපෙන් කතා කරන්න යනවා. ඒ රූපය කියන එකක් නෙමෙයි ඔතන රුප්පන ස්වභාවය. රුප්පන ස්වභාවය කිව්වොත් ඒක එතකොට නාසය නෙමෙයි ආයතන හයේම ඔය රුප්පනයමයි. ඒ රූපණය කියන එක දකිනකොට ඒකෙන් අර ආයතන හැම ඉක්මවා යනවා ඊළඟට. ඒ කියන්නේ රූපය ඉක්මවා යනවා තව විදිහට කිව්වොත්. රූපේ පිරිසිඳ දකිනවා. දැන් මෙච්චරකල් රූපය කියලා තියෙන්නේ අපි අවිද්‍යාව නිසා මවාගත්තු දෙයක්. මොකද්ද අවිද්‍යාව? රූපණය නොදන්න බව. රූපණය නොදන්න බව හින්දා අපි පිච්චමලක් ගැන කතා කරනවා. ඒ කියන්නේ ලෝකෙට අයිති දෙයක් ගැන කතා කරනවා. ඒ ලෝකෙට අයිති දේ රුප්පණය වෙලානේ කියන එක. ඒකෙන් මං කියන්නේ දැන් හීනයක් දැක්කා වගේ. දැන් පිච්චමලක් හීනෙන් දැක්කා වගේ වැඩන්නේ දැන් උනේ. ඒ එතකොට අපි පිච්චමල නෙමෙයි. මේ හීන ස්වභාවයයි අල්ල ගන්න ඕනේ. මෙන්න මෙහෙම මේ මතු වුණා නේද? ඒ හීන කියනකොට ඔබේ පිච්චමලක්ද ශරීරයක්ද පෝප්පයක්ද ඉරහඳද කියන එක නෙමෙයිනේ. සිහිනේ සකස් වෙන ගතියනේ. සිහිනයක් කියන එකේ අර්ථය තියෙන්නේ දැන් රුප්පණයක්නේ. එහා කිව්වත් මං ඒකට ඉරේ තව ටිකක් මේ අර්ථය එනවා ඇති. පෙරවන් සරණයි.
පෙරවන් සරණ මම එතකොට දැන් ඒක පැහැදිලි එතනදී. එතකොට මහත්තයා දැන් මම එතන ගත්තානේ කෙලින්ම ගන්ධයක් කියලා පිච්චමලකට උදාහරණයක් අරගෙන මනායතනයයි නාසයයි ඇසයි ඒකේදී ඔක්කොම ගැට ගහගෙන ඒ උදාහරණයත් එක්ක දැන් අපි තුම නොදන්නා ගන්ධයක් ආවා කියලා. එතකොට එතනදී අපිට කෙලින්ම රුප්පණය වෙලා තියෙනවා මේ උපාදානයේ හින්දා. ඒ කියන්නේ නාසය තමයි එතනට නාසය හරහා ඒක ප්‍රකට වෙලා තියෙන්නේ.
අන්න ඒ අද්ද තමයි. දැන් නාසය කියන එකත් රුප්පණය. මේ ආයතන කියන එකත් රුප්පණය. ඒ නාසය කියන ආයතනය අපි රුප්පණය කරගෙන සුවඳ කියන ඒගත් ඒ රූපේ රුප්පණය කරගෙන ඒ නාසය කියන එකයි රුප්පණය කියන එකයි එහෙම නාසය කියලා දෙයක් කරන්න බෑ. සුවඳ කියලා දෙයක් කරන්න බෑ. හරි. පිටමල පැත්තකින් තියන්නකො. දැන් ඒ දෙයක් කරගත්තු හින්දා නේද මම ඔය නාසය ගැන විතරයි කතා කරන්නේ කියන අදහසෙන්.
එහෙම
නේකත් රුප්පණය. ආයතනයේ කියන එකත් රුප්පණය. ඒක දැක්කොත් එතකොට ඒක ඉක්මවා යනවා කියන්නේ ආයතන හයම ඉක්මවා ගියා.
කියන ආයතන හැම මවාගත්තු ස්වභාවයයි නෑ උනේ කොහොමද කියන ගතියයි මේ රූපණය කියන්නේ. පෙර සකස් වෙන්නේ
කොහොමද? එතකොට මාත් නෑ කියන්නේ අර ප්‍රකට වෙනකොටම අපිට සිහිය තියෙන්න ඕනේ මේක මේ සකස් වුණ ධර්මයක් කියන තැනට හිත යොදව ගන්න. අර මොකෙන්ද මොනවද හිතන්නේ කරන්නේ නැතුව ප්‍රකට වෙනකොටම සිහිය තියෙන්න ඕනේ මේක මේ සකස් වීම කියලා තේරුම් ගන්න.
එතන දැන් ප්‍රකට වෙනවා කියනකොටම අන සුවඳ දැනුනේ නාසයෙන්. එතකොට ඒ සුවඳ දැනුණා කියන එක නාසය කියන එක නෙවෙයි. එහෙම දෙයක් මතුවෙන ගතිය. මේ මතුවෙන ගතිය නොදන්න කමතනේ අපි සුවඳක් දැනන්නේ. මතුවෙන ගතිය නොදන්න කමතනේ නාසයක් දැනන්නේ. මේ මතුවෙන ගතිය නොදන්න කම නිසා මේ ආයතන කියන එක ගැස්සේ. ඒ ඔය ධර්මතාවයනේ ආයතන හයම කියන්නේ. කියන්නේ මේ එකක්වත් ඉපදුන එකක් නෙවෙයි. නිරෝධ ධර්මේ අර අපි ඇත්ත නොදන්න අපේ පුරුද්ද තියෙන්නේ මේ ඒ දෙයක් දැනුණ දේ. මේ සුවඳ. සුවඳ දැනුනේ නැහසෙන්. ඒ තේ අල්ල ගන්නවා මිස ඒක මතු කරලා දුන්නේ කොහොමද? සුවඳක් කියලා මතු වුණේ ඇයි? නාසයක් කියලා මතු වුණේ ඇයි? ආයතනයක් කියලා මතු වුණේ ඇයි? අන ඒ ගතිය තමයි මේ රුප්පණ කියන අදහස නිකන් තේරුම් ගන්න රුප්පණය. මතු වීම. මතු වීම කියන ගතිය කිව්වහම ඒක මුළු ලෝකෙටම පොදුයි. ආයතන හයටම පොදුයි. ආයතන හය කියන්නේ ලෝකෙ. ලෝකේ ලෝකය කියන එක මතුවීමක් නිසා ඒ මතුවීම කියන මම දන්නේ මම තව තව වචන දෙනවාද කියලා රුප්පණය කියන අදහසේ ලෝකේ නැහැ. රුප්පණය කියන අදහසේ ආයතන නැහැ. රුප්පණය කියන අදහසේ රූප නැහැ තව විදිහට කිව්වොත්. ඒ කියන්නේ අපි හිතන රූප නැහැ. ඒ එතනින් තමයි අර ලෝකෙන් එතර වෙන දර්ශනය කියන්නේ. ඒ කියන්නේ ඔක නොදන්නකම තියෙනකන් අපිට තියෙන රූප තියෙනවා. මේ ඇතිකල්ලි නේද? ඒ රූප කිව්වහම තේරුම් ගන්න ආයතන කියන එක රූපයක් වගේ. يعني අපිට ආයතනයක් ගැන කතා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ රූපනේ නොදන්නකමට නේද කියලා තව පැත්තකින් හිතන්න. දැන් බල්ලට වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන් උනේ රූපනේ ගැන නොදන්න නිසා නේද? ඒ සකස් වීම සකස් වෙන ගතිය නොදන්න බව නිසා නේද? ඒක දැනගත්තා නම් දැන් බල්ලෙක් කියන කතා කරන්න පුළුවන්. අන්න ඒ වගේ. ඒ කියන්නේ නිරෝධ ධර්ම. නිරෝධ ධර්මේ මතු කරගන්නේ මේක නොදන්න කම. ඒ අර්ථය ගත්තොත් මම හිතන්නේ ඔක්කොම ගැටලු ටික ලිහනවා
කියලා. පැහැදිලි මාත් නෑ දරුවන් සන්නේ ගොඩක් කරුණ ආවා මේ මානසික ආරකනේ විචක්ෂණේ කරන කරුණ ආවා දරුවන් සන්නේ
ඒක තමයි ඒ ක්‍රියාව කියන එක අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ රුප්පණය කියන එක අපිට පේන්නේ නැහැ. ක්‍රියාවෙන් මතුවෙන දේවල් ටික තමයි අපිට හම්බ වෙන්නේ. එතකොට මේ දෙයක් ගැන නෙමෙයි කියන්නේ රුප්පණයක්. රුප්පණය කියන එක ඕනම දෙයක තියනවා කියලා අනිත් පැත්තට කියන්න පුළුවන්. කියන්නේ අපි මේ ඕනම දෙයක් ගැන කතා කළොත් ඒ රුප්පණය බව නොදන්න කමට දේ අල්ලගෙන දෙහි දෙයි බැසගෙන කියන එක. අපි ඉන්නේම ඒ රුප්පණය වුණ දෙයක. දේ කියන එක මතුවෙන්නේ මෙන්න මේ රුප්පණය කියන ධර්මතාවය තේරුම් ගන්නකොට. ඒ රුප්පතිටි රුප්පණය කියන එකයි රූපයක් කරගෙන තියෙන්නේ. ඒ රූපයක් කියලා දෙයක් ඉත දිලාවක් නැහැ. රුප්පණ ස්වභාවය අඳුරගන්න. දැන් අතීතේ මම මෙහෙම හිටියා. මම දන්නේ නැහැ ඒක දැන්. රුබ්බේනම අසාන උස්සතියක් රූපණයක් කරගෙන බලන්නකො අපි පෙර ජීවිතේට යන්න කලින් දැන් අපි හිතමු අපි දැන් තමන්ගේ පොඩි කාලේ සිහි කරගන්න ඕන ඉස්කෝලේ යනකොට මෙන්න මෙහෙමයි කියලා
දැන් රූපයක් මේවිලා පේනවනේ. අපිට හිතෙන්නේ අන්න එහෙම රූපයක් තිබුණා, ඒ රූපේ තමයි මම. මම මගේ හැඩය මෙහෙමයි. මම ඇඳගෙන හිටියේ මේවා. මෙන්න මේ වගේ ඔය දැන් නැවෙනවනේ. ඔන්න ඔයර් දැන් මම කියලා හදාගත්තේ දැන් බලන්න අර වතුරේ බල්ලෙක් වගේ වැඩන්නේ සීනයක්නේ. ඉතින් මෙන්න මෙතන මේ රූපණයක් වෙන්නේ කියන එක ගත්තොත් අර හදපු රූප ටික ඔක්කොම මේ මේ නිරෝධ ධර්ම කියලා වැටහෙනවා නේද? අනුස්පාද දේවල් කියලා. දැන් ඕක වෙන්නේ නැහැ මේ ධර්ම ඇහිලා නැති කෙනෙක් අතීතේ මතක් කරනකොට. ඒකම හිතන්න ධර්ම අහලා නැති කෙනෙකුට පුබ්බේ නිවාසාන උත්පති ඥානය ආවා. දැන් එයාට හිතන්නේ මම මෙන්න මේ ශරීරය ඇතුව හිටියා කියලා. ඉතින් එතන මුලාවක්. එරණද ඒ කියන කතාව ඕක තමයි ඔය කඥණීය සූත්‍රයේ මතු කරන්නේ. මේ පෙර ආත්ම දකින ඥානයක් පහළ වුණ කෙනෙකුට සිහි කරන්නේ මුලින්ම කියනවා මේ පංච උපාදානස්කන්ධේ නැත්නම් ඒවයි එකක්. දැන් එකක් කියනකොට අපි රූපේ උදාහරණයක් ගත්තොත් ඊළඟට මොකද්ද මේ රූපේ කියලා කියන්නේ? ඒ රූපණයක්නේ කියලා අන්න බුදුහාමුදුරුව මත කරා. උපපතිති කියන එකයි රූපේ කියන්නේ. ඒ රූපපතිති රූපණය කියන්නේ මොකද්ද? ඕමෙසි නදුරුවන්ගේ අන්න මෙහෙමයි. ඒකෙන් තේරුම් ගන්න රූපණය කියන අදහස. අපි ගන්නේ මේ ශරීරය ගැන නෙමෙයි කියන්නේ. අන්න වරද්දගත්. මැසි මදුරුවන්ගෙන් මේ මගේ ශරීරයට වෙන දෙයක් ගැන නෙවෙයි කියන්නේ. එහෙම ගත්තොත් වැරදි. එතන මතු කරන අදහස තමයි මෙන්න මේ ශරීරයක් කියන එක රූපණය කියන අදහස. අපි ගන්නේ ශරීරය. අනවකනයි වැරදි. ඒ රූපණය කියන අදහස ගත්තොත් ශරීරය කියන එක නිරෝධ ධර්මය අපේ මෝඩගමට හදපු එකන්නේ කියලා පේනවා. ඒක පෙන්වුණත් අර අතීතයේ සිහි කරගෙන තියෙන්නේ තර රූපණයක් ව මිසක් කයක් නෙමෙයි. මම කියන එකක් නෙමෙයි. ඒ දෝක රූපණේ තේරුම් ගත්තොත් අනිත් පහටම ඒ කියන්නේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන ටිකත් ඔය ධර්මතාවයම. අපි ඒවා දේවල් කරගෙන දෙයක් කරගෙන ඒ දෙයක් කරගැනීම වැරදි. අපිට ඒ වැරද්ද තේරුම් ගන්න මේ අරසෙම මත කරගන්න වෙනවා. ඉතින් අපි දහම කියලා පංච උපාදානස්කන්ධය කියලා අරගෙන තියෙන්නේ ලෝකයක් නෙමෙයි. තව විදිහකට බලනකොට අපි මේ ලෝකෙන් එතර වෙන්න කියලා ආයි ලෝකයක් අල්ලගෙන. තනත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අපි රූපය කියලා හිතන එක නෙමෙයි. රූපය කියලා විවහාර වෙන්නේ. අපි වේදනාව කියලා ව්‍යවහාර කරන එක නෙමෙයි ඇත්ත වේදනාව. අපි රූපය කියලා ව්‍යවහාර කරන එක නෙමෙයි ඇත්ත රූපය. ඒක රූපණ ගතිය. විඳින ගතිය. පඤ්ඤා කියන අර නිල්පාත කොළපාත කියන එක නෙවෙයි. ඒකක් මතු කරලා දෙන අඤ්ඤානන ගතිය. ඒ ගතියේ නිල්පාතවත් කොළපාතවත් නැහැ. ඊළඟට අර ඇඹුල් රස තිත්ත රස කියන විඥාන විඥානනේ ඇඹුලවත් තිත්තවත් මොකක්වත් නැහැ. ඒ විඥානන ස්වභාවයයි තේරුම් ගන්න. විඥානන කියන එක නොදන්න ගමට අර ඇඹුල රස තිත්ත මේ ආවේ දිව ගැනනි කියලා තියෙන රස බැලීම ගැනනි කියලා තියෙන ඒව එකක්වත් නෙමෙයි. විඥානන ගතිය තේරුම් ගන්න. අඥානන ගතිය සංස්කරණ ගතිය. ඔන්න ඔය ගතිය නෙමෙයි අපිට තේින්නේ දේවල් පහ. ඒ දේවල් පහක් කියලා ගන්නකම්ම මේක තේරෙන්නේ නැහැ මේ ලෝකෝත්තර දර්ශනය මොකද්ද කියලා. ඒක මතු කරගන්න මේ උත්සාහ කරන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ડોක්ටර් අවි. ඇත්තට ඒතන ඒ දීලා තියෙන ඉතින් උදාහරණවල අර අපි ගන්නේ ලෞකික අදහසින්නේ අර අපි එකපාර්ට් බලන්නේ. ඒක තමයි මම හිතන්නේ අපි එකපාර්ට් ඒ විදිහට ගන්නෙ. ඒතකොට අනිත් එක දැන් අපිට හැමතිස්සෙම අහුවෙන්නේ මේ බාහිර දෙයක්නේ ඉස්සෙල්ලම. අපි දැන් අර රූපයක් කිව්වත් අපිට මලක් කියන එකනේ අපිට ඇත්තට අපි අර අභ්‍යන්තරය ගැන මේ අපි ඒකත් රූපණයක් කියන එක අපිට අහු වෙන්නෙම නැති තැනක් නේද ડોક્ટર රවි. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා බලන්නේ අර එළියේ තියෙන මල කියන එක. එතකොට අපිට මේ බලන ඇහැ කියන එකත් රූපණයක් කියලා අහු වෙනවා අපිට ගොඩක් අඩුයි ඒකේ තියෙන ඇත්තට මේකත් අපි මේ එක අපි බලන්න ඕනේ කියන එක තමයි දැන් මට හොඳටම පැහැදිලි වුනේ. මේ අනිත් එක එතන තමයි අර මේ සක්කාය දිට්ඨිය කියන එකක් තියෙන තැන නේද? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න රවි මහත්මයා.
ඔව් ඇත්තටම දැන් ඒකේ දැන් අපිට අපේ අර හොඳ සියුම් කරුණ ටිකක් මතුනේ. දැන් ආයතනයක් කියනකොටම අපි ලෝකෙට අහු වෙලා මේ බුදුහාමුදුරුවෝ එක ආයතනයක් ගැන විතරනේ කියන්නේ. ඉතින් අපි ආයතන ටික බාර ගන්නේ කතා කරන්නේ. ඒකත් ඉක්මවායන දර්ශනයක් මේ දෙන්නේ. දැන් ඒක අර අපේ චමත් මහත්මයා මතක කළා වගේ ඒ ආයතන හයම පොදු ධර්මතාවය. ආයතන හයම ඉක්මවායන ධර්මතාවය මෙතන තියෙනවා. මේ උප්පණය කියන අදහස, වේදනා කියන අදහස, මේ විඳින ස්වභාවය නොදන්නකම. උප්පන ස්වභාවය නොදන්නකම. අපි දන්නේ රූපය වේදනාව කියන එක. ඒ නොදන්නකම. ඒ නොදන්නකමේදී අපිට ආයතන හය තියෙන. ආයතන හය තියෙන හින්දා තමයි මේ එක ආයතනයක් විතරනේ මෙතන කියලා තියෙන්නේ. අනිත් ආයතන කියලා නෑ. ඒ කියන්නේ අපි ආයතන හයක් දාගෙන නේ අතන. නැත්නම් අපි කොහොමද කියන්නේ මේ ආයතනේ විතරයි අනිත් ආයතන නැහැ කියලා. එතනම අපි අර ආයතන ටික දාගෙන ඉවරක් මේ රූපණේවත් විඳින විඳනේවත් ඒ ටික නෙමෙයි අහුවෙලා තියෙන්නේ. ඒ ටික මේ ඒ ටිකට අපි දන්න ටික දාගෙන අපි දන්න ටිකෙන් තමයි මේක හොයලා තියෙන්නේ. දැන් මේ රූපණ විඳින ඔය සංඥානන සංස්කරණ විඥානන ප්‍රභාව ටිකේදී ඇත්තටම ඒ අර්ථය දකිනකොට එතන හැක්කනන්නාසේ කතාවක් අදාළම නැහැ. කියන්නේ ආයතන හයක් අදාළ නැහැ එතකොට. ආයතන හය ඉක්මවා යනවා. ඒකයි මේක ගැඹුරින් ගැඹුරට මේ සියුම් ධර්මතාවයක දකින්න අර ලෝකේ ඉක්මවා යනවා. ලෝකේ කියන්නේ බොරුවක්. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු කියන තත්ත තේරුම් ගන්නවා. මේක අර හැම තැනකම ගැලපෙනවා හැම පරිගායකම වගේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අනි අර පිටුමා ගත්ත මේ අර ඒ උදාහරණේ මේ මිරිගුවේ උදාහරණේ මම හිතන්නේ ගොඩක් මෙතෙන්ට අපිට මේ කියන්නේ අර අපිට ඒක ස්වභාවය තේරුම් ගන්න මම හිතන්නේ ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අපි ඒකට හොඳටම රැවටිලා අබ්බව අපි හොඳටම දන්න තැනක්නේ. ඒක නිසා මම හිතන්නේ ඒක රොප්පණේ වගේ එකක් මේ තේරුම් ගන්න මට හිතෙන්නේ ගොඩක් හොඳයි කියලායි. අනිත් එක අර එක එක පැති වලින් බලනකොටත් සෑහෙන මේ අවබෝධයටත් ඒක හොඳයි කියලා තමයි මට තේරෙන්නේ.
ඔව් සමහර වෙලාවට ඒක උදව් වෙනවා. ඒ Taman දන්න එක එක උදාහරණ වලට දදා බලන්න. මේ නිරංගුවේ වතුර ගැන කතා කරනවා වගේ වැඩන්නේ ඔය එක ආයතනයක් හරි ශරීරයක් හරි ගැන කතා කරන එක. රූපණ ස්වභාවය නෙවෙයි. නැත්තම් සංඥානන ස්වභාවය නෙවෙයි. ඒ ඔකෙදි දැන් අපිට දැන් බුදුහාමුදුරුවෝ ගත්තු උපමා ටික ආපහු ගන්න පුළුවන්. පේන බින්දුම සූත්‍රයේදී. රූපය පෙන ගොඩක් කියපු ගමන් අපි මොකද කරන්නේ? මේ ශරීරය පෙන ගොඩක් වගේ කියලා ඕක කලපන්න යනවා. මේ ශරීරයක් ගැන නෙවෙයි මේ කියන්නේ. රූපණපස නොදන්න කවට ශරීරයක් ගැනීම අර පෙන ගොඩකට රූපයක් කිව්වා වගේ වැඩන්නේ. තේරුණා? රූපණේකට අර බල්ලෙක්ගේ ශරීරයක් කියලා කියන එක අර පෙන ගොඩක් දිහා බලන්න මොකද්ද තියෙනවා? ඉව වගේ වැඩන්නේ මේ රූපණ කතාව නබන්නකම්. ඒ වගේ මේ වේදනා කියන විඳන ගතිය නබන්නකමට අපි සුඛය ගැන කතා කරනවා, දුක ගැන කතා කරනවා, අදුක්කම සුඛය ගැන කතා කරනවා. ඒවා තියෙන්නේ ලෝකෙට. ඉන්දන කියන ඒ ගතිය, වේදනා කියන ගතියේ සුඛ කතාවක්වත් දුක්ඛ කතාවක්වත් අදුක්ඛම සුඛ කතාවක්වත් නැහැ. මේ වැටහෙනවා ඇති වන් හිතන්නේ. ඒක තේරෙන්නේ නැත්නම් ඒක තව තව විමසන්න. මේකේ පහතම හොයන්න ඕන. පෙරවන් සරණ.
පෙරවන් සරණයි සර්. මේ මට ඒක ඔය ටික කතා කරද්දි මතක් වුණේ රුක්ඛණය කියන එක තේරුම් ගන්න නැතුව ආයතන හය පැනෙව්වොත් අපි ඇහැ කන නාසය දිව ශරීරය කියලා ආයතන ටික පැනෙව්වොත් සලායතන නිරෝධය නිවනයි කියලානේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ආයත ඇහැ තියාගෙන පණවන නිවනක් ගැන, කන තියාගෙන පණවන නිවනක් ගැන කතා කරන්න බෑ. අපිට සලායතනියම ඉක්මවන්න ඕන. රුක්ඛණය කියන තැන තේරුම් ගත්තොත් ආයතන හයටම අහු නොවී ඉක්මවන්න ඕන. ආයතන ටිකට අහු වෙලා නිවනක් පණවන්න බෑ. සලායතන නිරෝධයමනේ නිවන. පෙරවන් සරණ.
ඔව්. අපි දැන් සලායතනේ අරන් සලායතනේ නිරෝධ කරන්නනේ හදන්නේ. ඇහැ අරගෙන ඇහැ නිරෝධ කරන්න හදනවා. කන අරගෙන කන නිරෝධ කරන්න, නාසය අරගෙන නාසය නිරෝධ කරන්න. එහෙම නෙවෙයි. මේ රුප්පණය තේරුම් ගන්නකොට ඒව පිහිටන්නේ. නිරෝධ වෙලා, ඒ කියන්නේ නිරෝධ ධර්මයක් කියලා තේරුම් අරන්. අනේ ඒ මට්ටමටයි යන්නව. රුප්පණය කියනකොට දැන් රූපයක් ගැන කතා කරන්න ඉතුරු වෙන්න බෑ. අපි දන්න කිසිම සතර මහා ධාතුවක්වත් කතා කරන්න බැරි වෙන්න ඕන මේ රුප්පණය කියන අදහස තේරුම් ගන්නකොට. ඒ අදහස තේරුම් ගන්න තමයි කුමකින් රුප්පණය වේද කියලා අර බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. අපි දන්න ටික, අපි දන්න ටික ඉක්මවා යන රුප්පණාර්ථේ තේරුම් ගන්නකොට ගරව අදාළ නැති වෙනවා. ඇහැ අදාළ නැහැ, කන අදාළ නැහැ, කය ශරීරය අදාළ නැහැ මේ රුප්පණය කියන එක තේරුම් ගන්නකොට. එයනේ නිරෝධ. ඒ කියන්නේ නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ. ඉපදිලා නැත්නම් අපිට අදාළ නැහැ. ඒ ටික ඒ ලෝකේ ඉක්මවා යන දැක්මකට එන්න ඕන. ආයතන ඉක්මවා යන දැක්ම. ආයතන ඉක්මවා යන දැක්මේ මේ ආයතනද තිබුණේ, මේ ආයතන කිව්වේ නැත්තේ, ඒ කතාව අදාළ නැහැ. දැන් ටිකක් ඒක වැටහෙනවා ඇති. පෙරලම් තරණ
එතකොට අපි මාත්‍යය අපි ලෝකෙ දිගත්තහම අපිට දැන් සංඥා නානත්වයක් තියෙනවනේ. ඒ කියන්නේ ඒක මේ ලෝකීය පැත්තෙන්නේ පරමාර්ථයෙන් බැලුවොත් දැන් කියන්නේ අපි සාමාන්‍ය ලෝකෙදී අපිට දැන් ඇත්තටම දැන් මේ විදිහට බැලුවහම සද්දයක් වුණත්, ශබ්ද රූපයක්, රූප රූපයක් මොකක් ගත්තත් දැන් මේක ක්‍රියාවක්, මේක දැනීමක් විතරයි කියන එකනේ තේරෙන්නේ. නමුත් අපිට තියෙනවනේ දැන් සංඥා, මේක රූප, මේක සද්දයක්, මේක මලක්, එහෙම කියලා අර එතන වෙනසක් අපිට තියෙන්නේ.
ඒ ක්‍රියාව තුළ වෙන් කරන්න පුළුවන් දනානත්වයක් කියනවාද ක්‍රියාව
තුළ? ක්‍රියාව තුළ බෑ. එතකොට අපිට ඒ වගේ එකක් දැනෙන්නේ ඒක අපි ලෝකයෙන් බලන නිසාද? එහෙමද?
ඔව්, දැන් ඔය දැන් අපි සංඥානන කියන එක දැක්කොත් නිල් පහ රතු කියලා කතාවක් අදාළ නැහැ. අපි ඒක තේරුම් කරන්න දෙන්නේ නිර්කහරතු. ඈ ඒ නිර්කහරතු කියන්නේ සංජානනය නෙමෙයි. ඒ සංජානනය තේරුම් ගන්න කියන එක. ඒවා මතුනේ මේක නොදන්න කමක් නේද? එතකොට ඒ ආයතන මතුවෙන්නේ මෙන්න මේ ධර්මතාවය දැකලා නැති හින්දා නේද? ඔය විදිහට කිව්වොත් ඔය දැන් මේ නිල් පාට රතු පාට කියන්නේ අපහු පංච උපාදානස්කන්ධ. ඒක මේ පංච උපාදානස්කන්ධ මත උනේ ඒකට රූපණේ. රූපණේ බව නදන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන දෛරම පහළ වෙන්නේ මෙන්න මේ රූපණේ කියන එක නොදන්න ගම. නැත්තම් ඒ වින්දනය වේදනා ගතිය නොදන්න කයි කියන්නේ බුදුහාමුදුරුව පෙන්නන ගතිය නෙමේ. අපි ඒකට අපේ ලෝකෙට අයිති දේ දාගෙන ඒකට මේ ඇත්ත දකිනකොට අර ලෝකේ අදාළ නැහැ, පිහිටන්නේ නැහැ. ඒවෙන් ඒක කතා කරන්න පුළුවන් වෙන්නේ ඒවත් තියෙන තාක්කල්. ඒවා ඔක්කොම අර දැකපු හීන වගේ කියලා වගේ එකක්. හීනේ පේන්නේ Tamanta විතරයි. ඊට අනිත් අය එක්ක කොහොමද ඕක කතා කරන්නේ? අනිත් අය දැකලවත් නෑ. හ්ම්. වෙන කෙනෙක් අහලවත් නැති එක්ක කතා කරන්න පුළුවන් ද තව කෙනෙක් එක්ක? ඒ වගේ වැඩක්. ඒ කියන්නේ අපි දැකපු හීනයක් එන කෙනෙක් දැක්කා වගේ කතා කරන්න ගියාට ඒක කතා කරන්න බෑ. යාට ඒක තේින්නේ නැහැ කොහොම විස්තර කළා. ඉතින් මේ ලෝකේ ඒ වගේ අපි ආපත විතරක් හැදුණ දෙයක්. ඒකත් ටිකක් අලු අදහසක්. එනකට අපි විශ්වාස කරන්නේ නැහැ නේ. අරයත් අත්දකින්නවා මේ ලෝකේ. අපි නාසය කියන එක අරයටත් තේනාසෙම තියෙනවා. එහෙම යන්න බෑ. මොකද නොව නිරෝධ ධර්මය. සුප්පන කතාව આવොත් නාසයට යන්න බෑ. රුප්පන කතාව આવොත් ඇහැට කය කනට ආයතනෙට යන්න බෑ. ආයතන කියන්නේ මුලාව. එතකොට අර ඇසැතිකල්හි ලෝකේ කිව්වේ ඇයි කියලා තේරෙයි. ඇසැතිකල්හි දුක ඇසැතිකල්හි සත්‍යය. ඇසැතිකල්හි මාය. අපිට ඕක තියෙනවා. අපිට ඇහැ තියෙනවා. ඉතින් ඒ වුණාට අපිට පේන්නේ දුක තියෙනවා, සත්‍යය ඉන්නවා, මායය ඉන්නවා, ඔක්කොම හටගෙන කියලා. ඇයි? රූපණය කියන එක නොදන්න කමට අපි ඇහැක් බාරගන්න. බලන්න. රූපණ කියන ධර්මතාවය දැක්කොත් අර මුළු ලෝකෙම නිදෙන්න ඒකම ඇති සමහර විට. ඒ කියන්නේ සම්මාදිට්ඨියට يعني ආහාර පරියාය ඔක්කොම තේරුම් ගන්න ඕක ඇති. කලින ඕනම මේ සම්මාදිට්ඨිය කියපු ඕන පරියාය පස්සේ තියෙන පරියාය තේරුම් ගන්න ඕක ඇති. බලන්න මේ රූපනේ තේරුම් ගන්නකොට පස්ස නිරෝධය නේද මේ තියෙන්නේ? තින්න සංගති කතාවක් එන්න පුළුවන්ද දැන්? ඒකයි කොයි පැත්තෙන් බැලුවත් සම්මාදිට්ඨිය දහම් කරුණ සියුම් වුණාට එක වචනයක් වුණාට එතන මුළු දහමම දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක සියුම්ම විමසන්න ඕනේ. ඒවන් සරණයි.
අනුපාත ඥානිනුත් අපි ඒක අනුපාත ඥානියක් කියලා දැකලා ඒකත් අපි ඉක්මවන්න ඕනේ නේද? ඒක පොඩ්ඩක් නැති.
ඒක ඥානයක් කියලා තව දෙයක් කියන්නේ එකකුත් එක පැත්තකින් හිතන්න පුළුවන් අනුපාත ඥානය කිව්වහම දැන් මොකක් අනුපාත බවද කියන එක එනවනේ. සලායතන අනුස්පාද බව, රූපය අනුස්පාද බව. දැන් මේ ඇත්ත දකිනකොට රූපණය දකිනකොට තේරෙනවද අපිට ඇහැක් ගැන කතා කරන්න බෑ, ශරීරයක් ගැන කතා කරන්න බෑ. මොකද ඒව අදාළ නැහැ කියන මට්ටමක් වෙනවායි කියලා. එතකොට ඕක ඥානයක් කියලා කතා කරන්න විදිහකුත් නැහැ. ඇයි? ඥානෙ කියනකොට අරව බොරු බව දැක්ක එක කියන එකක් හදාගෙන. දැන් අරව බොරු බව කියනකොටම අරව ටික හදාගෙන මේකෙ වෙන්නේ ඊව අදාළ නැහැ. ඊව මතුවෙන්නේ. එහෙනම් අදහස ගන්න පුළුවන්ද දන්නේ?
එතනින් අදහස් කරේ අවතන් මහන්සි කියන එක නම් ප්‍රඥා විමුක්තයිනේ. එතකොට මේ දැන් ප්‍රඥාව කියන එකත් කල්ලගෙනනේ ඉන්නේ විඥානේ කියන එකෙම තියෙන බොරුවෙන් මිදෙන්න ප්‍රඥාව කියන එක අල්ල ගන්නවා. එතකොට ප්‍රඥාවෙනුන් නිදහස් වීම ප්‍රඥා විමුක්ත මහරහතන් වහන්සේ කියන එකක් නිකම් මං අහලා තියෙනවා. ඒක අදහස් කරන්නේ නැත්තේ එතන වෙන්න ඕන. තෙරුවන් සරණයි.
ඔව් ඒක මට හිතෙන්නේ නැහැ මං අදහස් කළේ එතනද කියලා. මම මේ ධර්මතාවය විතරයි කතා කරන්නේ. මේ දකින්කොට අර කතා ටික අදාළ නැහැ කියලා පේන්නේ නැද්ද? ඒක ඉතින් දහමට ගලපන්න පුළුවන්. අර දැන් ඥානයක් ගත්තට පස්සේ ওই ඥානේ තනිච්චයි කියලා තව ඥානයක් තියෙනවනේ. හත් ඥාන හත කියනකොට ඥාන 77ක් කියන්නේ නේද? අතීතයේ සංඛාර දැනුත් විද්‍යාපච්චෙන් සංඛාර අනාගතයේ විද්‍යාපච්චෙන් සංඛාර අතීතයේ විද්‍යා නිරෝධන සංඛාර නිරෝධය දැන් අවිද්‍යා නිරෝධන සංඛාර නිරෝධය අනාගතයේ විද්‍යා නිරෝධන සංඛාර නිරෝධය ඔක් ලොකු ඥානයන් ඔන්නෝ ඥානේ අනිත්‍ය අනිත්‍ය කියන්නේ ඕකත් අදාළ නැති කතාවක්නේ ඔය කියන්නේ අනේ හත්වෙනි ඥානේ සමහර විට තේරුම් යනවා මේකෙන් හැබැයි ඒක ඒ ඥානේ කියලා දාගන්නත් ඉතින් අවශ්‍ය නැහැ සුප්පනේ කිව්වේ මොකද්ද කියන එක තේරුම් ගන්නකොට ඒක දකින්න නැතුව කතා කරපු එකක්වත් අදාළ නැහැනේ يعني වතුරේ බල්ලා හැදෙන හැටි දැක්කහන් දැන් වතුරේ බල්ලෙක් ගැන කතා කරපු එකක්වත් අදාළද ඒ බල්ලා සැර බල්ලෙක්ද හොඳ බල්ලෙක්ද ඉල්ලත් බල්ලෙක්ද කොහෙන්ද ආවි සතර මාධාතුෙන්ද හැදුනේ ඇතිලා නැති වෙනවද වෙනස් වෙනවද අය එකක්වත් අදාළද දැන් මේ බල්ලා උප්පණයක් කියලා දැක්කහ ඉතින් අර මේ රූපණය දකිනකොට කලින් හිටිය මෝඩකම් ටික තේරෙනවා ඒ මෝඩකම් වලට සාපේක්ෂව ඔන්න ඥාන ගැන කතා කරන්න පුළුවන් මේ මෝඩකම් ටිකට සාපේක්ෂ මෝඩකම් වලින් හදපු ටිකට සාපේක්ෂ දැන් අහත් හදපු ටික ඉතින් නිරෝධ ධර්ම නැතිලා නැත්නම් දැන් මේ ඥානේ කියන එකත් දැන් ඒවට සාපේක්ෂව කතා කරපු ටිකක් මේක අනිත්‍යයි කියලා කියපු එක ඒක තියෙනකන් කියන්න පුළුවන් يعني ඒක ඉපදිලා නැත්නම් දැන් මොකද වෙන්නේ ඉතින් ඒකට එතකොට ඒකට ඥානයක් කියලා ලේබල් එකක් දාන්නවද මොකද්ද කියන්නේ ඉතින් අපි හතර පැවැතෙන තැන බොරුවක් කියලා තේරුම් ගන්නකොට දැන් බොරුවක් හදාගෙන ඒ බොරුවේ තිබුණේ මොනවද? ඒ කියන්නේ අපි දැන් හීනයක් දැක්කහම ඒ හීනේ තිබුණේ ඒව ගැන විස්තර කරනවා වගේ වැඩක් තමයි මට ඔය එක ඥානයක්ද කියලා අහන එක මම දන්නේ නැහැ. මට නිකන් එහෙම හිතෙනවා. ඒ අදහස දැනෙනවද?
ඔව් ඩොක්ටර්. ඔව්. එතන මේ එතන ඇත්තටම මේ මාර්ගය යන එකන කියන්නේ මේ එළියේ රූපයක් වගේ දෙයක් එයාට තාමත් තේරෙම නැහැ මෙන්න මේ ඥානය පාවිච්චි කරලා මේ ඇවිත් පවතේක මුලාවක් කියන එක අවබෝධ කරගන්න මේ ඥානය පාවිච්චි කරාට ඒක කාලයගේ ඇවැමෙන් එයාට මේ ඥානය කියන එකත් පාවිච්චි කරන්න මේ වමනා වෙන්නේ නැති බවකට යනවා වගේ කියලා හිතුණා එහෙම නේද?
ඔව්. ඒකත් නිකන් අදාළ නැහැ. ඉතින් ඔක ඥානයක්ද කියලා දැනගන්න යන්නේ මොකටද? අපෝ මට හම්බුන ඥානයක්ද කියලා බලන්න බලන එක ඇඟිනවා. නේද? ඥානයක් තියනවා නම් කාටද ඔය ඥානෙ තියෙන්නේ? ඒ ඥානෙ අනිත්‍යයි. ඒකත් අර නිරෝධ ධර්මයක්. සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යාපත්තිය කියන තැන තමයි යනවා.
අහතන අනිත්‍යක මේ අර ඔබතුමාගේ මතක කර වගේ දැන් ඥානයක් තියෙනවා නම් තියෙන කෙනෙක් ඉන්නත් ඕන මේ පැත්තෙන් මේ. එතකොට ඒකත් එතනම අපිට සක්කාය දිට්ඨිය
මේ ඒක තමයි මට මතු කරන්න ඕන උනේ. සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය විදිහට දැක්මමයි සක්කාය දිට්ඨියෙන් එතර වෙන්න තියෙන විදිහ.
ඒක නේ ප්‍රඥාවක් කරි අපි පාවිච්චි කරනවා කියන්නේ කාම සම්මාදිට්ඨිය කියලා
නෑ. ඔව්. දැන් එන පාවිච්චි කරනවද නැද්ද කියන එක හොයන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මෙන්න මේ ගත්තහම දකින්න එකනේ කරන්න තියෙන්නේ. දකින්නකොට එන අවබෝධයන්නේ ඒක. නැත්තම් වෙන්නේ අපි ඥානය ගැන කතා කරන එකත් වන්න සක්කාය දිට්ඨිය කියලා කොහෙන්දෝ දාගත්තට පස්සේ දැන් ඥානය ගැන කතා කරන්නේ නැහැ. ඒක ගැන හොයන්නේ නැහැ. හොයන්න තියෙන කතියක් නෙමෙයි. මේ අයින් කරගෙන දහමෙන් තව මිත්‍යා දෘෂ්ටියකටම යනවා. එහෙම වෙන්න නෙමෙයි. يعني දහම් කරුණ ගැන අපි කතා කරන්න ඕන. හරි. ඔව් දහමේ සඳහන් වෙන්නේ ඒවනේ. කතා කරන්න එපා කියන එක නෙමෙයි, විමසන්න එපා කියන එක නෙමෙයි. විමසනකොට ওই ප්‍රශ්න නැති වෙනවා වගේ අදහසක් මම කිව්වේ. ඒ නැති වෙනකන් විමසන්න නැතුව ඉන්න එපා. විමසන්න ඕනේ. ප්‍රශ්න කරන්න ඕන.
හොඳයි. අපි මේක මේ කරගෙන යනකොට ඒ යෝගාගෙන ජීවිතයේ ගෙවනකොට ඒ කියන්නේ අපි මේ රූපයක් දැක්කම මේ දකිනකොටම මේ රූප පේනවනේ. ඒක දකිනකොට මේක මේ රූපණයක් කියලා අපස්සට අර ගන්න ටිකට මේක පාවිච්චි කරනවා මිසක් මේක මේ මේකත් මේ තියෙන දෙයක් නෙවෙයි කියන එක වගේ මේ රූපණය කියන එකත් මේ ඇත්තටම පවතින දෙයක් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා අවබෝධ කරගේ ආපු දවසකට තමයි මේ ඔක්කොගෙම හිදෙන්නේ වගේ කියන එක.
ඔව් මං හිතන්නේ අර දැන් ඔක දැන් අපිට මතක් වෙනවා නම් අර වතුරේ හදපු බල්ලා වගේ කියලා මඟක් හරි දකින්නකොට එනකන් අර ඒ අදහස ගන්න පුළුවන් නේ එතකොට. ඒ ටිකෙන් ටික ඒක දකින්න පුළුවන්කම. එතකොට අපි ආයතනයක් ගැන කතා කරනකොට මොන්න තව වතුරේ බල්ලෙක් හදාගත්තා කියන මට්ටමට ඒක නිකන් හිතා ගන්නත් පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා මට හිතෙන්නේ. හිතා ගැනීමම ඥානේ නොවුනම් දැන් අපි දැන් නිකන් හිතන්නකො දැන් අදාහපු ප්‍රශ්න ටික ඇත්තටම හරි වැදගත්. අර මුලින් මතුකලේ දැන් මේ ආයතනේ විතරක් ඇයි මේ උදාහරණයට ගත්තේ කියන ප්‍රශ්නේ සාධාරණයි. ඒකෙන් විමසනකොට තමයි තව ටිකක් දහම් මතුවෙන්නේ. ඒක ඕක විමසන්න නැති කෙනාට ඔහොම ප්‍රශ්නයක් තියනවද කියන එකවත් තේින්නේ නැහැ. ඒක දැන් නිකන් හිතන්න අපි මේ රූපණය කියන එක අහලා නැති කාලේ අපි රූපයක් අල්ලගෙන ඕකෙන් මේ ඔච්චර දේවල් කර කර විදර්ශනය කරනවා කියලා හිතාගෙන හිටියා. ඉතින් ඒකම බොරු කියලා පේන්නේ දැන් රූපණය කියන කතාව දකින්නකොටනේ. ඒකයි ඒ විමසීම වටින්නේ. තව තව මේක විමසන එක තමයි මට නම් හිතන්නේ. يعني බුද්ධ දේශනා අනුවම විමසන්න ඕන. එතකොට අපේ තිබුණ අර වැරදි අදහස් අපිට ඒවයි තිබුණ වැරද්ද පේනවා. ඒ වැරද්ද පේන එක ප්‍රඥාව. ප්‍රඥාව එන්නනම් මේ දහම අර අපේ අනවදස්සානාද කියන විදිහට බුද්ධ වචනේ ඒ සූත්‍රයේ තියෙන එක ඒ විදිහටම අරන් පුළුවන් තරම් තව තව විමසන්න ඕන. එතකොට අපි දැන් දන්නේ නැහැ කියන එක පේනවා තව එකක් තව පොඩ්ඩක් එහාට යනකොට. නෝක මේ වෙන තරමට හොඳයි. දන්නා කියලා පෙන්නුනොත් තමයි වැරද්ද. එතකොට අන්න මේ ඥානය කියලා එහෙම එනවනේ. ඒක වැරද්ද. ඉවරද්ද දකින්නත් දහම දකින්නම වෙනවා. වෙන විදියක් නැහැ. ඒරන්
තමයි. ඒක තමයි කරන්න යන්න කොට ඒක මෙතකට තමයි. يعني අස්මිට මේ පොනවා හරි දෙයක් අපි පොනවා හරි දෙයක් ඉතුරු වුණා නම් ඒ කියන්නේ තාම වෙලේ ඉවර නෑ කියන එක මේ.
ඒක අඳුර ගන්න ඉතින් ලොකු ඥානයක් ඕන. ඥානෙ එන්නේ මේ ධම විමසනකට නොවනින් විමසනකට. ධර්ම සාකච්ඡා එහෙම ගොඩක් උදව් වෙනවා. ඉතින් දැන් ඒක මට වුණත් දැන් ඔය පැත්ත තේරුනේ ඔය දැන් ප්‍රශ්නේ අහනකොට තමයි ඔකට ඒ පැත්ත මෙනෙහි කරන්නවත් හිතෙන්නේ නැත්නම් අපිට උහම් ප්‍රශ්නයක් තියනවාද කියලාවත් ඒක හිතෙන්නේ නැහැ නේ. දැන් ඔයක කලින් හිතාගෙන හිටිය එක නෙමෙයි ඔය දැන් කියන්නේ. එහෙම ඒ කියන්නේ ඒකයි ඒක සාකච්ඡා කරන කෙනාටත් උදව් වෙනවා අහන අයටත් උදව් වෙනවා. ඒ සාකච්ඡා හරි වටිනවා කියන්නේ ඒක. ඉතින් ඒවයි අඩුපාඩු තියෙන්නත් පුළුවන්. ඒක ආයෙ ඒ සාකච්ඡා වෙනකොට අපිට අහු වෙනවා ඒකට. සාකච්ඡා නොවුනත් ඔහොම දෙයක් තිබුණාදවත් දන්නේ නැතුව කොහෙද ඉතින් දහමක් මතු කරගන්නේ නේද? හරි. සුවන් තරණ.
මොකෙන් ගොඩක් කාලයකට
මට හිතෙන්නේ ડોක්ටර් අවි අර දැන් ඒ කියපු මේ දැන් ඥානයක් තියෙනවද කියලාත් අපි ඒ ඥානයත් ගැනත් අපි හිතන්න ගියොත් එතනත් අපි රූපණයකට අවුලලා නේද කියලා මට හිතෙනවා.
ඒක තමයි හිතෙන්න ඕන. ඒක තමයි මම කියන්නේ. අපි මේ ඥානේද කියලා හොයපු කාලයක් තියෙන්නේ නැතිනි. දැන් තේින්න ඕන ඒකත් ඉතින් සක්කාය දිට්ඨියම තමයි. එහෙම කියලා හොයන්න එපා කියන එක නෙමෙයි මේ හොයන කොටයි ඒකත් අහු වෙන්නේ කියන එක මම කියන්නේ. හැබැයි අර ඒ කියලා තියෙන ඥානවලට ගැලපෙනවා නේද දැන් අර ඒ හත්වෙනි ඥානය දැන් සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්නත් බෑනේ ඔය ඥානෙත් මේ අනිත්‍යයි කියන එක. ඒක ගැනත් අදහසක් ගන්න පුළුවන් කියන්නේ ඉතින් කොච්චර දෙයක්ද ඒක නේද?
ඒක තමයි දැන් ඇත්තට මේ රූපණේ ඉවෙන් අපි දැනගත්තේ අනිත්‍යයි කියන අනිත්‍යයි කියන්නේ ත්‍රිලක්ෂණේ නිර්තනිනුත් පැහැදිලි වුණේ. එතකොට අර ඥානයට අදැම්මහම ඇත්තට එතනත් ඒක අර නිකම්ම ඇවිල්ලා නේද අනිත්‍යයි ඒ ඥානියත් අනිත්‍යයි කියන එක.
අන්න ඒක. මේ රූපණේ දකින්නවා කියන්නේ ත්‍රිලක්ෂණේ දකින්න අනිත්‍ය බව දකින්න නේද මේ දකින්. ආයතනෙත් අනිත්‍ය බවනේ ඔය දැන් දැක්කේ. අර මතු කරපු ප්‍රශ්නෙන් මං හිතන්නේ අපි කලින්ව දැක්කට වඩා ආයතනේ අනිත්‍ය බව දැක්කා. ඒ නිරෝධ ධර්මයක් නෙමෙයි කියන එක තව ටිකක් සාහවරු වුණා නේද?
ඒක
ඒ වගේ. ඔතන තියෙන්නේ මොන ආයතනෙද කියලා හොයන්නේ මේ ඒකිය අංශය දැක්කේ නැති හින්දා. දැන් ඒකෙන් දාගන්න එපා එහෙම හොයන්න එපා කියන එක නේ. ඒ හොයනකොට තමයි ඒ අවබෝධ වෙන්නේ. බුදුහාඳුරෝ මෙහෙම කිව්වේ. එන ප්‍රශ්නේ එන්න ඕන. ඒකට ඒකෙන් විමසන්න ඕන. ඒ විමසීම තමයි බලන්න මේ යෝනිසෝ මනසිකාරය වෙන්නේ. එහෙම විමසන් නැති කෙනාට යෝනිසෝ මනසිකාරය වෙන්නේ. සද්ධර්මය ඇහෙන්නේ. සද්ධර්මය ඇහෙන්නේ යෝනිසෝමනසිකාරය ඒ දෙකම එක වගේ එකට වෙන දෙයක්. ප්‍රශ්න මතුවෙන තරමට හොඳයි.
සතියේ මහත්මයා ඇත්තට මට තව පොඩි ප්‍රශ්නයක් දැන් මෙතන සංකතං අபிසංකරොන්ති කිව්වහම අර වතුරේ ඉන්න බල්ලගේ උදාහරණයේදී සංකතේ මොකක්ද අபிසංස්කරණය කරේ මොකක්ද කියලා පොඩක් ඒ දෙක මොකක්ද කියලා පොඩක් පෙන්නලා දෙන්න පුළුවන්ද?
ඒකත් අපි දැන් මුලින් ඉතින් අපිට සංකතේ මොකක්ද අபிසංස්කරණය මොකක්ද කියලා එහෙම විනසගෙන යනකොට ඔකතර අර ක්‍රියාව නොදැක්ක හින්දා ඒ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක එන්න ඕන. දැනට දලාදහස තමයි දැන් එක පැත්තක් මේක වැරදි වෙන්න පුළුවන් එහෙමද හිතන්න දැන්. සංකත කියන එක නිකන් අර අවිද්‍යාවෙන් දැන් තියන වගේ පෙන්වුම් කරනවා. අවිද්‍යාවෙන් කරන්නේ ඒකනේ ඇත්තන. නදන්න හින්දා තියන වගේ පෙන්වුම් කරනවා නේද රූපණය කියලා කියෙවෙම. එතකොට දැන් එතන ඉතින් සංකාරනේ අවිද්‍යාපච්ච සංකාර. ඒ පෙන්වුම් කරන ගතියම. ඒ පෙන්වුම් කළාට දැන් ඕක බාරගත්තේ නැත්නම් ඒක ඇත්තටම පිළිගත්තේ නැත්නම් පෙන්නුම් කරනවා පිළිගන්නේ නැහැ. හැබැයි අපි අපේ එහෙම වෙන් කරන්න බෑ අපිට. පෙන්නුම් කිරීමයි පිළිගැනීමයි එකට වෙන්නේ. දැන් අවිද්‍යා නීවරණයි තණ්හා සංයෝජනං යෙදිලා ඉවරයි. ඒක අපි බාර ගන්නවා. ඒක අර සතුටින් බාර ගන්නවා කියන්නේ සතුටින් පිළිගන්නවා. ඒ දෙකෙන් දකින්න පුළුවන් ඔය දැන් සංකත කියන්නේ පෙන්නන ගතිය, අභිසංස්කරණය කියන්නේ දැන් ඒ පෙන්නන දැන් ඒ පෙන්නන ගතිය දැන් බල්ලික් ඔබ තුරි මොනවා හරි පෙන්නන ගතියක් තියෙන්න ඕනනේ. ඒ පෙන්නන ගතිය නොතිබුණා නම් එහෙම බල්ලික් කියන රූපයක් සකස් වෙයිද? දැන් ඔක බල්ලා කියන අදහස නෙමෙයි, මොනවා හරි දෙයක් යමක් යමක් කියන ගතියයි යමක් ඇස කියලා පිළිගැනීමයි. يعني යමක් කියලා මතු කරන ගතියයි ඒක ඇත්ත කියලා පිළිගන්න ගතියයි. ඒක ඇත්ත කියනකොට මොකද වෙන්නේ? අපි රූපේ රූපයක් වෙනස මේ සකස් කරලන්නේ. අන්න එතන අභිසංස්කරණය කියන එක තේරෙනවා. දැන් සංකත කියන මූලික මට්ටමේදී මේ වෙන් කළොත් එහෙම රූපය සකස් වෙලා නැහැ. මොනවද තියෙනවනේ කියන එක පිළිගන්නකොට අභිසංස්කරණය වුණා. එහෙනම් අදහසක් ගන්න පුළුවන්. සංකතං අභිසංකර. දැන් අභිසංකරණය තුල තමයි රූපය, වේදනාව, සංඥා, සංකාර, විඥානය තියෙන්නේ. පිට රූපය කියලා යමක් කියලා කතා කරන්න පුළුවන් වෙන්නේ අභිසංකරණය තුල. මොකද පවතින ස්වභාවයන් නෙමෙයි නිරෝධ ධර්මයන්නේ. ඒ අභිසංස්කරණය කළේ නැත්නම් එහෙම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එක මතු වෙලා නැහැ. පහළ වෙලා නැහැ, පිළි අරන්නේ. අතකට මේ අභිසංස්කරණය කියන එක. ඉතින් අභිසංස්කරණේ නිකන් වෙන්න බෑ, මතු කරන්න බෑ. සංකත ස්වභාවයක් නැතිකට සංකතං අභිසංකරොන්ති. ඒක යන්න ඔකට දෙන උදාහරණේ මොකද්ද? දැන් ඔක ඒ අදහස තේරුම් ගන්න දෙන්නේ මොකද්ද? රූපේ රූපේ පිනිස සකස් කරනවා. දැන් අපිට හිතා ගන්න බෑ ඇයි මේ රූපය කියලා කිව්වේ කියලා. රූපේ පිනිස සකස් කළා කිව්වනම් ඇතිනේ කියලානේ අපිට හිතෙන්නේ. හැබැයි රූපය පිණිස සකස් කරන්න ඒ රූපමය ගතියක් අර නැවෙන්න ඕනනේ. ඒක මම දකින්නේ අර අවිද්‍යාවෙන් පෙන්නන එකයි සංහාරයෙන් බාර ගන්න එකයි වැඩි කියලා. ඒ දෙක මම වෙන් කරලා කතා කරලාට වෙන් කරන්න බෑ. හැබැයි මේක ගොඩක් සාකච්ඡා කරන්න ඕන තැනක්. මම ඔය නිකන් අදහසක් දුන්නේ. ඒක එහෙම මම පිළිගන්න එපා. ඒක සාකච්ඡා කරන්න මට නිකන් එහෙම හිතෙනවා.
එහෙම රවි මට සාමාන්‍ය අදහසක් ආවම හිතන්නේ ඒක ගොඩක් දුරට මට හිතෙනවා. ඒක හොඳ පැහැදිලි කිරීමක් වුණා කියලා. ඒක වස්සත් ඔබතුමාට තව වෙලා තියෙනවද? කොහොමද දන්නේ නේද?
අපිට අවසන් කරන්න පුළුවන් ඒ කියපු කරුණ. දැන් රූපෙට විතරක් හිතන්න එපා. එතන ඒ විකඥනීය සූත්‍රයේ ඔක කියනානේ වේදනාව වේදනාව පිණිස සකස් කරන එක. ඒකත් සංකතං අභිසංකරොන්ති. ඒවා දේපඤ්ඤා සංඥාවක් පිණිස සකස් කරන. ඒ සිංහලෙන් මම හිතන්නේ පිළියෙල කරන කියන වචනේ වගේ කියනවා. ඒ ජාති පහටම මේක දත බැලුවත් මං හිතන්නේ ඒ අදහස තව ටිකක් මතු වෙයි. මොකද්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන අදහස කියලා.
තෙරුවන් සරණයි සර්.
ඔව්, තෙරුවන් සරණයි.
මේ පොඩි ප්‍රශ්නයක් අහන්න මේ වෙලාව තියෙනවා නම්. සර් දැන් ඔය ටික අහගෙන ඉන්නකොට දැන් රූපණේ ගැන මේ ගොඩක් සාකච්ඡා කරනකොට මට නිකන් හිතුනේ දැන් ඒක දැන් අවිද්‍යාව පස්සේ. එතකොට මට නිකන් හිතුනේ මේ පටිසමුප්පාදේ අර එක ගුලියට වගේ සිදුවෙන මේ ක්‍රියාවලිය එක මේ ගත්තොතින් වචන වශයෙන් නෙවෙයි අර්ථය වශයෙන් අදහස වශයෙන් ගත්තොත් ඔය රූපණේ කියන එක මේ සංස්කරණය එහෙම නැත්නම් ಜಾති කියන එකට සමාන ගතියක් තියනවද සර්? අදහස
වශයෙන්.
ಜಾති බවපත්‍ය ಜಾති කියන එකට ඔය රූපණය නේ ඔය ඔක්කොම ಜಾති වෙන ඔක්කොම සියල්ල වෙන්නේ එහෙම අදහසක් තියනවද?
ඒකම තියෙනවා නම් ඔව් අවිද්‍යාවෙන් ඉඳන් දුකට කතා කරන ඔය කරුණු 12ම ඔබේ තියෙන්න ඕන. එතනේ අවිද්‍යාව සංකාරේ විඥානේ නාම රූපේ සලආයතනේ පස්සේ වේදනාව සංහාව උපාදානයේ බවය ජාතිය දුක.
මට විංගක්ම හිතුනේ සර දැන් රූපණිකව නිකන් අවිද්‍යාපත්‍ය සංකාරය. එතන අර සංස්කරණ ක්‍රියාවදී ඊළඟට අර මතුවීම හට ගැනීම ජාති වගේ නිකන් එහෙම අදහස් වලින් එහෙම සමාන ගතියක්
තේරුණා. ඒක එහෙම හරිද? හරිද කියලා මන් දන්නේ නැහැ. ඉතින් ඒ පරිච්ඡය ඔක්කොම යන්න ඕන කියන අදහස තමයි අද අමෙන් ගන්න තියෙන්නේ. ඒක තමයි මේ මතු කර ගන්න කියන්නේ.
එහෙමයි සර්. ඒක තමයි මට මේ ඔය අහගෙන ඉන්නකොට ගොඩක් හිතුනේ මේ මේ ඒකේ අර ඒ අවස්ථා දෙක තමයි ගොඩක් නිකන් අර මතු වෙන්නේ වැඩිපුර. නමුත් මේ මුළු ක්‍රියාවලියමනේ ඔය කතා කරන්නේ නේද සර්? හොඳයි හොඳයි. පැහැදිලි සර් පැහැදිලි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. හා අපි අවසන් කරමු නේද තුලානි මහත්මයා.
කොන්දම රවි මහත්මයා මම හිතන්නේ අපි ඇත්තටම අද ඉතම මේ වැදගත් කරුණු ගොඩක් කතා කරා කියලා මේ ගියසුමානි දැකපු නැති පැති කීපයක්ම අපිට ගොඩක් හිතලා බලන්න අවශ්‍ය දේවල් ඔබතුමා අපිට ගොඩාක් හොඳට පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඔබතුමා මේ කරගත්ත ධර්ම දානමය කුසලයේ ඉතම වටිනා ධර්ම දානමය කුසලයක් කරගත්තා. ඒ වගේම අපි රැස් කරගත්ත පිනොත් ඔබතුමාටත් ඔබතුමාගේ ගුරුවර දෙමව්පියන් මළගේ ඥාතීන්ටත් අනුමෝදන් වේවා. ඔබතුමාටත් ඉතාම ඉක්මනින් මේ ධර්ම අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වේවා කියලා අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. රවි මහත්මයා බොහොම පිං. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් අපිට මේ අවස්ථාව මේ ලබා දෙන මේවා මේ නාලිකාවක් හදලා ඒවට සාකච්ඡා කරන්න අවස්ථාව ලබා දෙන්න උපකාරි වන මේ ගායන් මහත්තයා, අප්තික මහත්තයා, ඒ වගේම අද දවසෙත් තුලානි මහත්මිය ඒ හැමෝටමත් මේ සහභාගී වුණ හැමෝටමත් අපි ඇත්තටම අද ගොඩ ගැඹුරු දේවල් සාකච්ඡා වුණාලු. හිතන්න පුළුවන් පැති මතු වුණා. ඉතින් ඒක යෝනික මානසිකාරක උදව්වයි කියලා මම හිතනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡායෙන් ශ්‍රවණයෙන් ඒ ප්‍රස් කරන සියලුම කුසල් හැමෝටම අනුමෝදන් වෙලා ඉක්මන් ධර්මාවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි.
අනන්ත ප්‍රමාණ වාරයක් පිංචිත වේවා.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.